මිනිස්සුවක් දෙන්න ඔබතුමාට
පොඩි පැහැදිලි කිරීමක් මම විනාඩියෙන් කරන්නම්. එකක් තමයි මේ වෙන් වෙලා තියෙන මුදලට අමතරව ඔබතුමා කිව්වා කිරි කර්මාන්තය දිනු කරන්න ඕන කියලා. අපි බඩල්ගම් ව්‍යාපෘතියක් පටන් ගන්න තියෙනවා. ඊට අමතරව දෙවනි අධියර පටන් ගන්න තියෙනවා නුවරඑළියේ. මේ අපි ඒ කිරි කර්මාන්සාලාවේ දෙවනි අධියර පටන් ගන්න තියෙනවා. හැබැයි අපි ඇවිල්ලා මේ අවුරුද්දයි. මේ අවුරුද්දට මම එකයි තමුන්නාන්සට කිව්වේ මිලියන 300කින් කිරි කර්මාන්තේ වර්ධනයට දිනු කරලා තියෙනවායි කියන එකම බොහොම වගකීමෙන් කියනවා. 20:20 වෙනකොට අපි රටේ කිරි නිෂ්පාදනය අංග සම්පූර්ණ කරනවා කියන එකත් තමුයි.
හොඳයි.
ගරු මුලාසනාරු මන්තුමනි, මේ රට කිරි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න ඕන නම් කරන්න ඕන ප්‍රධානම දේ මොකක්ද? ඔබතුමා ගන්න උත්සාහයක් තියෙනවායි කියන එකනේ ඔබතුමා ඔය කියන්නේ. මේක මහ පොළොව කෘෂිකාර්මික රටක්.
ගරු මන්තුමනි, කාලය අවසන්යි, විනාඩියක් වැඩියෙන් දෙනවා. ඒ විනාඩිය කතා කරන්න.
මට විනාඩි කීයද ඔබතුමා?
විනාඩි 14යි තිබ්බේ. දැන් 15ක් වෙලා
තියෙනවා. මට තව වෙලාවක් දෙන්න කියලා ඔබතුමා ඉල්ලනවා. මේක එකම දේ, මේ රට කෘෂිකාර්මික පොළොවක්. 80%ක් විතර කෘෂිකර්මාන්තයෙන් තුල ජීවත් වෙන ගොවි ජනතාවක් ඉන්නේ. 70%ක් මේ රටේ ඉන්න ගොවියෝ අඩුම තරමේ අක්කර දෙකක්වත් මේ රටේ ඉඩම් ටික භාවිතා කරනවා. අක්කර දෙකක්වත්. ඒ මේ රටේ කිරි කර්මාන්තේ නම්වන්නන් තියෙන එකම දේ තමයි මහා පරිමාණ ඉඩම් අරගෙන කිරි ගම්මාන හදන එක නෙවෙයි. මහා පරිමාණ කිරිපිටි කර්මාන්ත හදන්න නම් මේ රටේ ඒ ගොවි බිම් වල ඉන්න සෑම ගොවියෙක්ම කිරි කර්මාන්තෙට ගේන්න ඕන. ඒ කිරි කර්මාන්තෙට ගෙනාවොත් මේ රටට ගේන කිරිපිටි වලට බදුසහන දීලා, මේ රටේ ගෙනෙන කිරිපිටි වලට බදුසහන දීලා අද 100 දක්වා බදුසහන දීලා තියෙනවා. ඒ බදුසහන දෙන ගමන් මේ රටේ කිරිහරක් 15,000 ගේන්න, 20,000 ගේන්න සල්ලි වෙන් කරලා අපරාධ වියදමක් විතරයි, අමතර වියදමක් විතරයි. ඒව නඩත්තු කරන්නත් මේ රටේ ගොවියට සිද්ධ වෙනවා විතරයි වෙන්නේ. මේ රටේ කිරි කර්මාන්තය නම් වෙන්නේ
නැහැ.
සහතික මිලක් දෙවයි කියලා ආපු ආණ්ඩුව කිරිවලට රුපියල් 70%ක් දෙනවයි කියලා තමුන්නාසලේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිවාද ප්‍රකාශනයේ ඒක බොරුවට හමස් පෙස්ටිද කියලා තියෙන නිසා මම ඉල්ලනවා අඩුම තරමේ කිරිවලට සහතික මිලක් දෙන එක විතරක් නෙවෙයි, මේ රටේ අලුතින් කිරි කර්මාන්ත හදන්න පුළුවන් ඩෙන්මාර්කේ මට්ටමේ කිරි කර්මාන්තශාලාවක් හදන්න යන්නේ මිලියන 2000යි 4000යි යන්නේ. එවැනි කර්මාන්තශාලා හතරක් හදන්න පුළුවන් මේ රටට ගේන
මිට්‍රික්ටන්
කිරිපිටි නවත්වන්න පුළුවන් පදුසහන දෙන එක නවත්තලා මේ රටේ කිරි කර්මාන්තේ නම් ගන්න පුළුවන් අලුතින් කිරි කර්මාන්තශාලා හදන්න පුළුවන්. අන්නේ දක්මට යන්න පුළුවන්
නේද රාජකීෂ්ණ රාජ්‍යමත්තුමා.
சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, ஒரு மனிதனின் அத்தியாவசிய தேவைகளான உணவு, உடை, உறையுள் என்பவற்றில் மனிதனின் உறையுள் அதாவது வீடு அவனது வாழும் உரிமையினை கட்டாயப்படுத்துகின்றது. ஆனால் அவ்வுரிமை தோட்ட மக்களின் வாழ்க்கையில் முழுமையாக கிடைத்ததா என்பது சந்தேகத்துக்குரிய ஒரு விஷயம். 1806 காலப்பகுதியில் இந்தியாவிலிருந்து இலங்கைக்கு வந்த இவர்கள் தேயிலை, தென்னை, ரப்பர் செய்கையில் ஈடுபட்டனர். காலப்பகுதியில் அனைத்து தோட்டங்களிலும் லய காம்பராக்களை காணப்பட்டன. இது 10x12 அடி காம்பராவாகவும் ஒரு விராந்தையாகவும் கொண்டது. இதுவே இவர்கள் காணியாகவும் வீடாகவும் இருந்து வந்தது. தற்பொழுது இதற்கு ஒரு முடிவு கட்டும் நோக்கில் அரசாங்கம் மலையகத்தில் காணி உறுதியுடன் 25,000 புது வீடுகளை உருவாக்க பாதீட்டில் முன்மொழிவுகள் செய்யப்பட்டிருக்கின்றது. இதனை வரவேற்கின்றோம். அதற்கான நிதி ஒதுக்கப்பட்டு அந்த திட்டம் நடைமுறைப்படுத்த வேண்டும். இதற்கு மலைநாட்டு புதிய கிராமங்கள் உட்கடப்பு வசதிகள் என்றும் சமுதாய அபிவிருத்தி அமைச்சு ஒன்றை உருவாக்கி அதற்கு மலையகத்தில் பிறந்து வளர்ந்த அந்த மக்களின் வாழ்க்கையை நன்கு அறிந்த ஒருவரான கௌரவ பழனி திகாம்பரம் அவர்களை அமைச்சராக செயற்பட்டு வருகின்றமே ஒரு சந்தோஷமான விடயமாகும். பெருந்தோட்ட தொழிலாளர்களின் தனு வீட்டு திட்டம் பற்றி பேசுகின்ற பொழுது நாம் எங்களுடைய மறைந்த தலைவர் அமரர் பெரியசாமி சந்திரசேகரனை மறந்துவிட முடியாது. அவர் ஒரு தனி மனிதனாக பாராளுமன்றில் இருந்து போராடி 25,000 வீடுகள் தனி வீடுகளை அமைத்து அதற்கு பின்பு அந்த திட்டம் கைவிடப்பட்டது. நானும் கடந்த அரசாங்கத்தின் ஆட்சியின் போது தனி வீட்டு திட்டம் தொடர்பாக பலமுறை சபையில் கவனத்திற்கு கொண்டு வந்த பொழுதும் அது நடைமுறைப்படுத்தவில்லை. இந்த புதிய அரசாங்கத்தின் 100 நாள் வேலை திட்டத்தில் மறைந்த பாராளுமன்ற உறுப்பினர் கௌரவ் வேலாயுதம் பசுமை பூமி என்னும் நிகழ்ச்சி திட்டத்தின் ஊடாக மீண்டும் தனி வீட்டு திட்டத்தை ஆரம்பித்ததை அவருக்கு நன்றியுடன் இந்த நேவலையிலே நினைவுபடுத்துகின்றேன். அவருடைய பெயரில் மீரியாபெத்த மக்களின் வீட்டுத் திட்டம் பெயரிட்டமையும் அவருக்கு கிடைத்த ஒரு மரியாதையும் நான் கருதுகின்றேன். சபை முதல்வர் அவர்களே, ஆரம்ப காலத்தில் பெருந்தோட்ட காணிகள் அனைத்தும் அரசின் பொறுப்பிலேயே காணப்பட்டது. இக்காணிகள் அந்த காலகட்டத்தில் விவசாயத்திற்கு உதவாத ஒதுக்கப்பட்ட இடங்களிலேயே தொழிலாளர்களுக்கான வீடுகள் அமைக்கப்பட்டன. அதனாலேயே தற்பொழுது அங்கு அடிக்கடி மண் சரிவுகள் ஏற்படுகின்றன. 1992 பின்னர் தோட்ட காணிகள் அனைத்தும் சுமார் 22 கம்பெனிகளும் அரச பெருந்தோட்ட அபிவிருத்தி போன்றவற்றின் கீழ் நிர்வகிக்கப்பட்டு வருகின்றன. இலங்கையில் காணப்படும் பெரும்பாலான காணிகள் தனியார் வசமே கூடுதலாக காணப்படுகின்றன. ஆனால் பெருந்தோட்ட துறையை பொறுத்தவரையில் 80% காணிகள் அரசாங்கத்திற்கு சொந்தமானது. தற்பொழுது நிறுவனங்களுக்கு இவை குத்தகைக்கு வழங்கப்பட்டிருக்கின்றன. இந்த நிலையில் தோட்ட தொழிலாளர்களின் அடிமை சின்னமான லயன் அறைகள் காணப்படுவதும் காணி அற்றவர்களாக காணப்படுவதும் வேதனைக்குரிய ஒரு விடயமாகும். இந்நிலையில் இந்த பாதீட்டில் பெருந்தோட்ட மக்களுக்கு காணியுடன் வீட்டுரிமை வழங்கப்படும் வேண்டும் என்று அரசாங்கம் அறிவித்துள்ளமை வரவேற்கத்தக்க ஒன்றதாகும். சுமார் 200 காலமாக வரலாற்றை கொண்ட எமது மக்கள் இப்பிரதேசத்திலே வாழ்ந்து வரும் வேளையில் அவர்களுக்கு காணி உரிமை வழங்கப்பட வேண்டியது கட்டாயமானதாகும். மலையக தோட்டப்புறங்களில் 1.5 மில்லியன் மக்கள் வாழ்ந்து வருவதாக தெரியப்படுகின்றது. இந்நிலையில் ஒரு வீட்டில் 5 பேர் கொண்ட குடும்பம் ஒன்று எடுத்தால் சுமார் 3 லட்சம் வீடுகள் இன்று தேவைப்படுகின்றது. இந்த தேவையானது நாளுக்கு நாள் அதிகரித்து வருகின்றது என்பது தற்பொழுது இந்த தொகையில் அதிகமான வீடுகள் அமைக்கப்பட்ட பொழுதும் பற்றாக்குறை இருந்து கொண்டே வருகின்றது. தற்பொழுது மலையகத்தில் காணப்படும் பெருந்தொகையான வீடுகள் மண்சரிவு அபாயத்தை நோக்கியுள்ளது. அதற்கு தீர்வு காணப்பட வேண்டிய சந்தர்ப்பத்தில் அண்மை காலங்களில் மண்சரிவினால் பாதிக்கப்பட்டவர்களுக்கு உரிய காலத்தில் அமைச்சர் அவர்கள் வீடுகளை கட்டி கொடுத்துள்ளார். அதற்கு நன்றிகள். தற்பொழுது சிலருக்கு வீடுகள் அமைக்கப்பட்டு வருகின்றன. இந்த வீடமைப்பு திட்டத்தில் இந்திய அரசாங்கம் வழங்கியுள்ள 4000 வீடுகளுக்காக இந்திய அரசாங்கத்திற்கு நாங்கள் நன்றி தெரிவிக்கின்ற அதேவேளை எதிர்காலத்திலே வீடமைப்பில் இன்னும் அதிகமான வீடுகளை இந்திய அரசாங்கம் அமைப்பதற்கு முன்வர வேண்டும் என்றும் எமது மக்களின் சார்பில் இந்த சபையின் ஊடாக வேண்டுகோள் ஒன்றை விடுக்கின்றோம். தமிழ் முற்போக்கு கூட்டணியாகிய நாங்கள் இந்த அரசாங்கத்திற்கு ஆதரவு வழங்கியமைக்கு காரணம் காணி உரிமையும் தனி வீட்டு திட்டமும் வழங்கப்படும் என்று கூறிமையினாலேயே. எங்கள் தேர்தல் பிரசாரம் அது கூட அதுவாகவே இருந்தது. அது நனவாகி வருகின்றது என்பதை நான் இந்த நேரத்திலே தெரிவித்துக் கொள்ள வருகின்றேன். சபை முதல்வர் அவர்களே, மலையகத்தில் அண்மை காலமாக பல வீடமைப்பு திட்டங்கள் அறிமுகப்படுத்தப்பட்டது. அதில் 7 பச்சு காணி இலங்கை அரசாங்கத்தினால் அறிமுகப்படுத்தப்படும் கிராம வீடமைப்பு திட்டம், நகர வீடமைப்பு திட்டம், தோட்ட வீடமைப்பு திட்டம், சுய உதவி வீடமைப்பு திட்டத்தின் சேமலாப நிதியை பிணையாக கொண்ட கடன் ஊடாக அமைக்கப்பட்டு வருகின்றன. சில வங்கி உதவிகளுடன் அமைக்கப்பட்டு வருகின்றன. தேசிய வீடமைப்பு அதிகார சபை, பெருந்தோட்ட மனிதவள அபிவிருத்தி நிதியம் மற்றும் அரச சார்பற்ற நிறுவனங்கள் மூலமாகவும் வீடுகள் அமைக்கப்பட்டு வருகின்றன. இவற்றில் தற்பொழுது பாரிய வீடமைப்பு திட்டங்களாக புதிய மலையக கிராமங்கள் உட்கட்டமைப்பு மற்றும் சமூக அபிவிருத்தி அமைச்சின் ஊடாக அரசாங்கத்தின் 25,000 வீடுகளும் இந்திய உதவியுடன் 4,000 வீடுகளும் அமைக்கப்பட உள்ளன. இந்நிலையில் 2017 வரவு செலவு திட்டத்தில் 25,000 வீடுகள் அமைக்க அரசாங்கம் முன்வந்துள்ளமை வரவேற்கத்தக்க ஒன்றதாகும். ஆரம்ப காலத்தில் மலையகத்திலே கட்டப்பட்ட மாடி வீடு திட்டம் தோல்வியை நோக்கி சென்றிருக்கின்றது என்பதையும் இவர்களின் பிரச்சினைக்கு தீர்வு வழங்க வேண்டிய நிலையிலே இன்று உள்ளது. அதேபோல் பெரும்பாலான தோட்டங்களில் முன்னைய ஆட்சிக் காலத்தில் அமைக்கப்பட்ட வீடமைப்பு திட்டங்கள் முழுமை பெறாத தோட்ட மக்களின் சேமலாப நிதியை சுரண்டி வீடுகளை மக்களிடம் முறையாக கையளிக்காத எத்தனையோ வீடுகள் காணப்படுகின்றன. இவர்களின் இந்த பிரச்சினைக்கும் தீர்வு காணப்பட வேண்டியது கட்டாயமானதாகும். அவர்களும் இந்த ஆட்சி மாற்றத்திற்காக வாக்களித்துள்ளார்கள் என்பதை நினைவுபடுத்திக் கொள்ள வேண்டும். சபை முதல்வர் அவர்களே, தற்பொழுது மலையகத்தில் டெம்பரரி ஷெட்டுகளில் தற்காலிக வீடுகளில் 50,000 மேற்பட்ட குடும்பங்கள் வாழ்ந்து வருவதாக தெரிய வருகின்றது. இந்நிலையில் நாளாந்தம் குடும்ப பரம்பலுக்கு ஏற்ப அதிகரித்துக் கொண்டே செல்கின்றது. தோட்டப்புறங்களில் தற்பொழுது முன்னெடுத்து வரும் வீடமைப்பு திட்டங்கள், இலங்கை பெருந்தோட்டையாக்கம், மக்கள் பெருந்தோட்ட அபிவிருத்தி சபை போன்றவற்றில் இருக்கின்ற மக்களுக்கு கேள்விக்குறியாக இருந்து வருகின்றது. இந்த மக்கள் வாழும் லயன் குடியிருப்புகளுக்கு கூட கூரை தகடுகள் மாற்றப்படாத நிலையிலே மக்கள் பெரும் கஷ்டங்களையும் எதிர்நோக்கி வருகின்றனர். தற்பொழுது சுமார் 200 வருடங்களுக்கு முன்னர் கட்டப்பட்ட குடிசைகளிலேயே மக்கள் வாழ்ந்து வருவதும் அவர்கள் வாழ்வில் சுபிட்சை ஏற்பட அரசாங்கம் கவனம் எடுத்ததுடன் குறுகிய காலத்தில் மலைநாட்டு புதிய கிராமங்கள் உட்கடப்பின் வசதிகள் மற்றும் சமுதாய அபிவிருத்தி அமைச்சு மூலம் கவனம் எடுத்து வருகின்றமை பாராட்டக்கூடிய ஒரு விஷயமாகும். இந்த வாய்ப்புகள் தனியார் தோட்டம் அல்லது தனியுடைமை தோட்டங்களில் குறைவாகவே காணப்படுகின்றன. இந்த தோட்ட லயன்கள் மக்கள் குடியிருப்புகளில் வாழ்வதை தவிர வேறு எந்த நிலைமையும் மாற்றக்கூடியதாக காணப்படவில்லை. தனி வீடு என்பது கனவில் கூட நினைத்து பார்க்க முடியாது. காரணம், காணி தனி ஒருவருக்கு சொந்தம். இந்த நிலையில் இவர்களுக்கான வீடமைப்பு திட்டமும் இதுவரைக்கும் யாராலும் முன்வைக்க முடியாமல் உள்ளது. இங்கு வாழும் மக்கள் ஒதுக்கப்பட்டவர்களாக காணப்படுகின்றார்கள். அங்கு காணப்படும் காணிகளில் மலசலங்கள் கூட அமைக்க தொழிலாளர்களுக்கு உரிமை இல்லை. இது மிகவும் கவலைக்குரிய ஒரு விஷயமாகும். இதற்கு எதிர்காலத்தில் உரிய நடவடிக்கைகளை அமைச்சர் திகாம்பரம் அவர்கள் எடுப்பார் என நினைக்கின்றேன். அதனை செய்யும் திறமை அவரிடம் இருக்கின்றது. சபை முதல்வர்கள் அவர்களே, தோட்டங்களில் வேலை செய்து ஓய்வு பெற்றோருக்கு, படித்துவிட்டு உயர்தொழில்களுக்காக எதிர்பார்த்து இருப்போருக்கும் வலது குறைந்தோருக்கும் இவ்வாறான வீடமைப்பு திட்டம் சந்தர்ப்பங்களில் கிடைப்பதில்லை. காரணம், தோட்டத்தில் வேலை இல்லை. அவ்வாறாயின் இவர்களின் வீட்டு உரிமை, காணி உரிமை சம்பந்தமான பிரச்சினை எப்போது தீரும்? அதேபோல் தோட்ட ஊழியர்களுக்கும் இந்த நிலைமையே. அவர்களின் தொழில்காலம் முடிந்ததும் தோட்டத்தை விற்று சென்றுவிட வேண்டும். இவர்களில் பலர் தற்பொழுது கூடி வீடுகளிலேயே இருந்து வருகின்றார்கள். இந்த மக்களை பொறுத்தவரையில் தனி வீடுகளை கட்டி நிம்மதியாக வாழ எத்தனிக்கின்றார்கள். இச்சந்தர்ப்பம் சிலருக்கு மாத்திரம் கிடைக்கின்றது, ஏனையோருக்கும் சிலருக்கு கிடைக்கவில்லை. இதனால் பலர் மன அழுத்தங்களுக்கு உள்ளாகியுள்ளார்கள். இவர்கள் தமது இளமை பருவத்தில் தோட்டத்திற்காக உழைத்துவிட்டு இறுதியில் ஒன்றுமில்லாமல் வெளியேற வேண்டிய சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. மலையகத்தில் வீடுகளை அமைப்பதற்கு பெருந்தோட்ட நிறுவனங்களும் பெருத்தோட்ட கைத்தொழில் அமைச்சும் முன்வந்துள்ளமை இந்த சபையில் பாராட்டுகின்றேன். சபை முதல்வர் அவர்களே, தற்பொழுது மலையகத்தில் வீடுகள் மட்டுமல்ல பாடசாலைகளும் அமைக்கப்பட்டு வருகின்றன. பெருந்தோட்ட பாடசாலைகள் அபிவிருத்திக்கு பெருந்தோட்ட நிறுவனங்கள் காணிகளை பெற்றுக் கொடுப்பதில்லை என்பது தொடர்பான கடந்த வரவு செலவு திட்ட உரையின் போது அண்மையில் நான் இந்த பாராளுமன்றத்திலே சுட்டிக்காட்டியதற்கு இணங்க, தற்பொழுது பெருந்தோட்ட பாடசாலைகளுக்கு காணிகள் வழங்குவதற்கான முடிவு எட்டப்பட்டுள்ளது. இதன்படி பாடசாலைகளுக்கு காணி ஒதுக்கீடு மேற்கொள்ளப்பட்டுள்ளதாகவும், காணி பிரச்சினை உள்ள பாடசாலையின் அதிபர்கள் தங்கள் கோரிக்கைகளை கல்வி வலயத்தின் ஊடாக கல்வி அமைச்சின் பெருந்தோட்ட கல்வி அபிவிருத்தி பிரிவிற்கு பாடசாலை அமைந்துள்ள இடம் பெருந்தோட்ட நிறுவனம் அடங்கலாக உடனடியாக அறிவிக்குமாறு கேட்கப்பட்டிருக்கின்றது. தற்பொழுது கல்வி அமைச்சின் அருகிலுள்ள பாடசாலை சிறந்த பாடசாலை செயற்திட்டத்தின் கீழ் பாரிய நிதி ஒதுக்கீட்டின் மூலம் பாடசாலைகள் அபிவிருத்தி செய்யப்பட்டு வருகின்றன. இதற்கு காணிகள் இல்லை. இதற்கு ஒரு தீர்வினை பெற்றுக்கொள்ளும் நோக்கில் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் கௌரவ நவீன் திசாநாயக்க பெருந்தோட்ட முதலாளிமார் சம்மேளனத்தின் அதிகாரிகளுடன் சந்திப்பு ஏற்படுத்தப்பட்டு கைத்தொழில் அமைச்சில் ஏற்பட்டது. இந்த பேச்சுவார்த்தையின் முடிவாக பாடசாலைகளுக்கு காணியை வழங்குவதற்கான முடிவு எட்டப்பட்டிருக்கின்றது. அதன்படி காணிகளில் தேவையான பாடசாலைகளின் விவரங்கள் திரட்டப்பட்டு புவியியல் ஆய்வு அறிக்கைகள் பெறப்பட்டு இது தொடர்பான அமைச்சரவை பத்திரம் ஒன்று அமைச்சரவையில் சமர்ப்பித்து காணிகள் வழங்குவதற்கான நடவடிக்கை மேற்கொள்ளப்பட்டு வருகின்றன. இதற்கும் அமைச்சரவை அனுமதி வழங்க வேண்டும் இந்த சந்தர்ப்பத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். தற்பொழுது மலையகத்தில் பெருந்தோட்ட ஆசிரியர்கள் கிட்டத்தட்ட 11,000 பேர் இருக்கின்றார்கள். இவர்களின் பலர்களுக்கு வீடு இல்லை. இவர்களுக்கும் அமைச்சர் திகாம்பரம் அவர்கள் புதிய வீடமைப்பு திட்டங்களை முன்வைக்க வேண்டும் என்றும் இச்சபையில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதேபோல் ஏனைய அரச சேவை செய்பவர்களும் இதில் இணைத்துக் கொள்ளப்பட வேண்டும். இவ்வாறு மலையகம் சார்ந்த மக்கள் தங்களது காணி உரிமைகளையும் வீட்டு உரிமைகளையும் பெற்றுக்கொள்ள பல இன்னல்களையும் பிரச்சனைகளையும் எதிர்நோக்கி வருகின்றனர். இதற்கு இனிவரும் காலங்களில் அரசாங்கம் நடவடிக்கைகளை மேற்கொண்டு மேலும் பல வீட்டுத் திட்டங்களை கொண்டு வந்து மலையக மக்கள் வாழ்வில் ஒளியூட்டும் என நம்புகின்றேன். மேலும் எமது மக்களின் அனைத்து தேவைகளையும் கருத்தில் கொண்டு பெருந்தோட்ட மக்கள் அபிவிருத்தி சபை அதிகார சபை ஒன்றையும் இந்த அரசாங்கம் ஏற்படுத்த நடவடிக்கை எடுத்து வருகின்றது. அதை வெகு சீக்கிரத்திலே அமைச்சர் திகாம்பரம் அவர்கள் மூலமாக செய்து வைக்க வேண்டும் என்பதையும் இந்த சபைக்கு நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே போல மலையகத்தில் இன்று பால் உற்பத்தியிலே அம்பகமுக பகுதி மிக அதிகமாக இருக்கின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே அங்குள்ள பால் உற்பத்தியாளர்களுக்கு சில அசௌகரியங்கள் இருக்கின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே அதையும் அமைச்சர் ஹரிசன் அவர்கள் இந்த காலகட்டத்திலே அவருடைய பிரச்சினைகளை தீர்ப்பதற்கும் பால் உற்பத்தியிலே இருக்கின்ற பால் உற்பத்தியாளருடைய சங்கங்களுக்கு முறைமையாக அவர்களுக்கு வசதிகளை அதிகரிக்கப்பட்டு பால் விலை நல்ல விலையாக இந்த நாட்டிலே உற்பத்தியை மேற்கொள்வதற்கான வசதிகளை ஏற்படுத்த வேண்டும் என்பதையும் இச்சபைக்கு கூறி எனக்கு சந்தர்ப்பம் அளித்ததற்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. ஆர்டர் சபாவரசி. අදදවස දිවා බෝජනය සඳහා වංකර ඇති පැය පැ භාගයක් සභාව කටයුතු සඳහා ලබාදෙන්ට ඉල්ලිමක් කර කාරක සභා රැස්වී. ගරු අනුරකුමාර මන්තුමා.
ගරු මූලාසනය සභාපත්තුමනි, මම ඉස්සරලම අවධානයොමු කරන්න කැමති ඩිජිටල් අමාත්‍යතුමා එතුමා විසින් සභාගත කරන ලද වාර්තාව පිළිබඳව. මේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන් 58 දෙනෙකුට අයිපෑඩ් ලබා දීලා තිබෙනවා සහ පැකේජ් එකක් සමග. ඒ පැකේජ් එක සහනශීලි පැකේජ් එකක් ලබා දීලා තිබෙනවා. ඒ පැකේජ් එක තුල ඔවුන් පාවිච්චි කරනවා රුපියල් 880ක් වෙන. නමුත් දැන් මේ 58 දෙනාගෙන් 41 දිනෙක්ම ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. එතකොට 17කට ආසන්න ප්‍රමාණයක් තමයි දැන් ඇක්ටිව් හැටියට තිබෙන්නේ. එතකොට තියෙන ප්‍රශ්නේ, එතුමාම සභාගත කරපු වාර්තාව අනුව එක් එක් අයගේ නම් සහිතව ඔවුන්ගේ බිල තිබෙනවා 11,838, 11,826, 11,420, 11,326 ආදී බිලක් තිබෙනවා. ඒතර එතුමාගේ මම දැනගන්න කැමති මේ බිල ඇතුල් වෙලා තිබෙන්නේ පාවිච්චි කරන ලද පැකේජ් එකටද, එහෙම නැත්නම් ඒ බිල ඇතුළට අයිපෑඩ් දෙකේ යම් මාර්කයක් ඇතුල් කරලා තිබෙනවාද? මෙන්න මේ තමයි ඩිජිටල් එමතුමා විසින් නිරාකරණය කළ දීපු ප්‍රශ්න. මම හිතන්නේ එතුමන් නැහැ. ඒ නිසා අයිපෑඩ් එක නොමිලේ ලබා දුන්නා නම් එහි වාරිකයක් මාසික බිලට ඇතුළත් විය යුතු නැහැ. එහෙනම් ඇතුළත් විය යුතු වන්නේ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය සහ පාවිච්චි කරන දුරකථන එමතුම් සඳහා බිලක් පමණයි. නමුත් 11,000 ගණන් වැනි බිලක් ඇවිල්ලා තිබෙන්නේ අපිට දැනන විදිහට මෙහි සැලකිය යුතු ප්‍රමාණයකින් අයිපෑඩ් එකේ වාරිකිකුත් ඇතුළත් වෙලා තියෙන බව තමයි පෙන්නුම් කරන්නේ. ඒක මේ සභාවේ පැහැදිලි කළ යුතුයි. ඊළඟ මම වී අලෙවි මණ්ඩලය පිළිබඳ ඊයහපු ප්‍රශ්නයට අමතුම ලබා දී පිළිතුර අනුව, මේ වන විට වී අලෙවි මණ්ඩලයේ සතු ආසන වශයෙන් ගත්තොත් කීරි සම්බා මෙට්‍රික් ටොන් 200ක්ද, සම්බා මෙට්‍රික් ටොන් 12,073ක්ද, නාඩු මෙට්‍රික් ටොන් 73,597ක්ද, ආසන වශයෙන් ගත්තොත් සියලුම වී මෙට්‍රික් ටොන් 87,000ක් පමණ තිබෙනවා. මෙට්‍රික් ටොන් 73,12, 85යි 85ක් පමණ තිබෙනවා. 85,500ක් පමණ නෑ මා හිතනවා. ඒක එහෙම නෙවෙයිද?
ඊට වැඩිය වැඩි.
ආ, මාගාව තියෙන 2015 වර්ෂයේ මිලදීගත් වීතක විවෘත වෙළඳ පොලේ විකිණීම සඳහා මිල ගණන් කැඳවීම කියලා ඔබතුමාගේ අමාත්‍යාංශ විසින් දාපු දැන්වීම අනුව. ඒ කියන්නේ වී අලෙවි මණ්ඩලය මගින් මිලටගෙන ගබඩා කොට ඇති කීරි සම්බා, සම්බා හා නාඩු වීතක විවෘත වෙළඳ පොලේ විකිණීම සඳහා මිල ගණන් කැඳවුම් ලැබේ. ඒ අනුව පහත කලාපවල පවතින කීරි සම්බා, සම්බා හා නාඩු වීතක විකිණීම සඳහා මිල ගණන් කැඳවුම් ලැබේ කියලා පළාත් එක දීලා තිබෙනවා. කොහොම හරි මේකේ තිබෙනවා 77,000.
මම නෑ, ඔබතුමාට පොඩි පැහැදිලි කිරීමක්. මම වැඩි වෙලාවක් ගන්න නෑ. මොකද අපි බෆර් ස්ටොක් එකක් වෙනම
කරනවා. ඒකත් එක්ක හරි, එතුමා කියන ආරක්ෂක තොගයක් තියාගෙන වෙළඳ පොලේ විකිණීම සඳහා තීරණය කළා තිබෙනවා මෙට්‍රික් ටොන් 77,000. ඒක තමයි තිබෙන ප්‍රශ්නේ. දැන් ගරු සභාපතිතුමනි, අපි කවුරුත් දන්නවා කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ඔබතුමා යම් වාර්තා ඉදිරිපත් කරත් සැබවින්ම මේ වන විට මහ කන්නය ආසන්න වශයෙන් කුඹුරු 20%ක්වත් වගා කරලා නැහැ. එනිසා අනිවාර්ය වශයෙන් අපේ සහල් වෙළඳ පොලේ විශාල මිල ඉහළ යාමක තත්වයක් ඇති වෙන එක වළක්වන්න බෑ. පිටරට විශාල අහාල් තොග ආනයනය කරේ නැත්නම්. එනිසා තමයි මේ වී අලෙවි මණ්ඩලයේ සතුව තිබෙන වී තොග අපි උපයෝග කරගන්න ඕනකම තිබෙනවා. එක පැත්තකින් වී අලෙවි මණ්ඩලයට පාඩුවක් නොවන ආකාරයටත්, අනෙත් පැත්තෙන් පාරිභෝගිකයාට ඉහළ මිලකට සහල් මිලදී ගැනීම ඇතිවීමේ තත්ත්වයක් වැළැක්වීම වෙනුනුත් මේ හාල්තොග උපයෝග කරගත් මේ වීතොග උපයෝග කරගත තිබෙනවා. මොකද වී අලෙවි මණ්ඩලයේ සතුව වී තිබෙන්නේ වී වෙළඳ පොලේ ඇතිවෙන වෙළඳ පොලේ අස්ථාවරත්වය පාලනය කිරීමට පමණක් නොවේ, මේ වීතොගේ උපයෝග කරගන්න පුළුවන් සහල් වෙළඳ පොලේ ඇතිවෙන තත්ත්වයන් නිරාකරණය කර ගැනීම වෙනුනුත්. ඒ නිසා දැන් ගොඩාක් සංඛ්‍යා දත්ත වෘත්තතුරු ගියේ නැතුවටත් වගා කළා තියෙන වින් ප්‍රමාණය දෙස බලපුවහම අපිට පුරෝකතනකට එන්න පුළුවන් විශාල සහල් ලිගයක් ඇති වෙනවා. එනිසා සහල් මිල ඉහළ යාම වළක්වන්න බෑ කියලා. එනසම් තමුන්නාසය සතුව තියෙන වී තොගේ උපයෝග කරගන්න ඕන මෙන්න මේ සහල් වෙළඳ පොලේ ඇති විය හැකි ඉහළ යාම පාලනය කර ගැනීම වෙනුවෙන්. ඒ සඳහා ගරු සභාපතිතුමනි, කළ යුතු වන්නේ වී අලෙවි මණ්ඩලයේ සතුව තිබෙන වී තොග සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් වෙත ලබා දී ඔවුන්ට ඇඹුරුම් කොලියක් ලබා දී නැවත සහල් තොග සතොස ආයතන හරහා බෙදා හැරීමයි. ඒතර වීසියන සතු ආණ්ඩු සතුව වී සහල් බවට පරිවර්තනය කරන මෝල් සංකීර්ණ කාණ්ඩුවට නැත්නම් කුඩා හා මෝල් හිමියන් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී තොගේ ලබා දීලා ඔවුන්ගේ සහල් ප්‍රමාණය නැවත හරගෙන සතොස යාන්ත්‍රණ හරහා බෙදා හරින්න පුළුවන්. එනිසා සහල් වෙළඳ පොලේ ඇතිවිය හැකි විශාල ලෙස මිල ඉහළ යාම පාලනය කරගන්න හැකි වේවි. එනිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කාර්ය මේ මොහොතේ කරන්න. ඒක ඔබතුමාගේ වියලි මණ්ඩලයට පාඩුවක් සිද්ධ වෙන්නෙත් නැහැ. පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම කඩාවැටෙමින් තිබෙන අසිරුතාවයට පත් වී තිබෙන කුඩා මධ්‍යම මෝල් හිමියන්ට තමන්ගේ මෝල් ක්‍රියාකාරීත්වය සඳහා ඒක පහසුකමක් වේවි කියලා අපි කල්පනා කරනවා. ඊළඟ විශේෂයෙන් මම අවධානය යොමු කරන්න කැමති වතු යටිතල පහසුකම් අමාත්‍යතුමාගේ අමාත්‍යංශය පිළිබඳව. ගරු සභාපතිතුමනි, 1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට මගුල් මඩුවදී ඔප්පුවකින් ලියලා අපේ රටේ පාලනය මුළුමනින්ම බාර දුන්නා කිරියල්ල සභානායකතුමා දන්නා උඩ රට නිලමේවරු 1815 මාර්තු මාසයේ දෙවනිදා. එතන ගිවිසුමක් අනුව මගුල් මඩුවදී බාර දුන්නා. ගිවිසුමක් ගහලා බාර දුන්නා බ්‍රිතාන්‍යට අපේ රට පාලනය කරන්න කියලා. ඊටසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට පාලනය බත් කරගත්තට පසුව ඔවුන්ටම වූ ආර්ථික උපාය මාර්ගයක් තිබුණා. ඒ ආර්ථික උපාය මාර්ගයේ කරුණු දෙකක් තිබුණා. එකක් තමයි අපේ රට ඇතුළත තියෙන ලාභ ශ්‍රමය උන් උපයාගන්නේ කොහොමද? දෙක අපේ රටේ සම්පත් ඔවුන්ගේ ආර්ථිකයට උකහාගන්නේ කොහොමද කියන එක තමයි වැදගත් සාධකයක් බවට පත් වුණේ. එනිසා 1833 කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ හරහා අපේ රටේ මධ්‍යගත වෙළඳ පාලනය, ඒ කියන්නේ විසිරලා තිබුණු වෙළඳ පොළ වෙනුවට මධ්‍යගත වෙළඳ පොළක් හැදුවා, විසිරලා තිබුණු නීති පද්ධතිය වෙනුවට මධ්‍යගත නීති පද්ධතියක් හැදුවා, විසිරලා තිබුණු පරිපාලන වෙනුවට මධ්‍යගත පරිපාලනයක් හැදුවා. ඔවුන්ගේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධාන ලෙසක් ලෙස උපයෝග කරගත්ත ඔවුන්ගේ රටවලට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනය කිරීම සඳහා වතු ශේෂ්ත්‍රය වර්ධනය කරන්න. හැබැයි වතු ශේෂ්ත්‍රය වර්ධනය කිරීම, ඒ කියන්නේ වැවිලි ශේෂ්ත්‍රය, විශේෂයෙන්ම තේ රබර් වැනි වැවිලි ශේෂ්ත්‍ර වලටම වැඩි උපයෝගිතාවයක් දැක්වුවා. නමුත් ගරු සභාපතිතුමනි, ඒ සඳහා නිදහස් ශ්‍රමිකයා අපේ රටේ හොයාගන්න බැරි වුණා. මොකද අපේ රටේ එතෙක් ගැට ගැහිලා තිබුණු සාම්ප්‍රදායික රාජකාරී ක්‍රමයකට, ඉතින් රාජකාරී ක්‍රමයට ගැට ගැහිච්ච ශ්‍රී ලාංකිකයා එයින් ගැලවිලා වත්තේ වැඩ කරන්න අකමැත්තක් දැක්වුවා. ඒ හේතු කොටගෙන ඉන්දියානු කම්කරුවන් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙන ඉන්න සිද්ධ වුණා. 1873 පළවෙනි වත්ත ආරම්භ කරපු දවසේ සිට ඔවුන් මන්නාරම තුඩුවෙන් බස්සලා අපි දන්නවා මහ පයින් මේ මධ්‍ය කඳුකරයකට ගෙනගෙන ආවේ. දවස් ගණන් මාස ගණන් ඔවුන් එන මග දිගට මැරී වැටුණා. සමහර කෘතිමල ලියවිලා තිබෙනවා විශාල ලෙඩ රෝග, වසූරිය වැනි ලෙඩ රෝග පැතිරලා තිබෙනවා, මැලේරියා වැනි වෙළ රෝග පැතිරලා තිබෙනවා. ඇත්තම ගත්තොත් ගරු සභාපතිතුමනි, මන්නාරම්මින් බාපු කොච්චර ප්‍රමාණයක් කඳුකරයට නැංගාද කියලාවත් සංඛ්‍යා ලේඛන නොමෙත් තරමට මහා මග මියදෙමින් තමයි මේ ජන කොට්ටාසය ලංකාවට ගොඩ බැස්සේ. හැබැයි 1873 ඉඳන් දැන් අවුරුදු 180කට අධික කාලයක් මේ පිරිස අපේ රටේ ජාතික ධනය නිෂ්පාදනය කිරීම සඳහා විශාල සේවයක් සපයලා තිබෙනවා. ඇඟලුම් කර්මාන්ත ශේත්‍රය වර්ධනය කරන්න පෙර අපේ රටේ අපනාන ආදායමෙන් විශාලම පංගුවක් තේ කර්මාන්තය විසින් ඉටු කරනු ලැබුවා. එනිසා අපේ රටේ ආර්ථිකයට එම ජන ප්‍රජාව විසින් ඇති කරන ලද මෙහෙය මම හිතන්නේ ගණන් බලා මැනිය නොහැකි ප්‍රමාණය මෙහෙයක් එම ජනතාව විසින් අපේ ශේත්‍රය ඇතුළු කරලා තිබෙනවා. එනිසා ගරු සභාපතිතුමනි, පළවෙනි ප්‍රශ්නේ අපි ලංකාව කැටිට මේ මිනිසුන් අපේ රටේ පුරවැසියන් ලෙස සලකා ඔවුන්ගේ මූලික වමනාවන් ඉටුකරන්න සමත් වී තිබෙනවාද? අප දන්නා පරිදි ගරු සභාපතිතුමනි, තාමත් එම ජනතාව මේ රටේ අනිකුත් ජන කොට්ටාසයන්, ඒගොල්ලෝ හොඳ ජීවිතයක් ගත කරනවා කියලා මා කියන්නේ නැහැ. නමුත් අනිකුත් ජන කොට්ටාසයන් ගත කරන අවම ජීවිතයේ හෝ ලබා දෙන්න මෙම වතු වල වැඩ කරන ජනතාවට අප අසමත් වී තිබෙනවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කරපු ආණ්ඩු මාදක රනිල් වික්‍රමසිංහ මහත්මයා යාපනයේ පුස්තකාලයට ගිනි තෙමීම පිළිබඳ සමාවිල්ලෝ. හැබැයි මම ඔහුට කියනවා, වතුකරේ ජනතාව මේ අත්පත් කරලා තිබෙන ඉරණම පිළිබඳවත් තමුන්නාන්සේලේ රටේ ඒ පළාත්වල ජනතාවගෙන් සමාවිල්ලු යුතුයි. අවුරුදු 180ක් ඔවුන් ඇති කර තිබෙන මේ ඛේදවාචක පිළිබඳව මේ රටේ පාලකයන් වගකී යුතු තිබෙනවා. ඒ මේ ආණ්ඩු පමණක් නෙමෙයි, ආණ්ඩුවට සහය දුන්න මේ හැම ආණ්ඩුවකම වතුකරේ ජනතාවගේ ඡන්ද බලයෙන් ඡන්ද ටික අරගෙන එහෙම නැත්නම් වෘත්ති සමිතිය හදලා වෘත්ති සමිතියල මුට්ටිකාස එකතු කරගත්තු වතුකරේ දෙමළ නායකින් නීතිය. ඒ දෙමළ නායක විශාල ප්‍රමාණයක් මේ හැම දෙයක්ම උපයෝග කරගත්තේ වතුකරේ ජනතාවගේ සුඛ වීරණ වෙනුවෙන් නෙවෙයි, ඔවුන්ගේ ජීවිතයේ යම් අඩියක්වත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් නෙවෙයි, තමනු ඇමතිවරවට ඉන්න කණ්ඩායමකුත් ඔවුන්ගේ සුඛ වීරණ වෙනුවෙන් තමයි හැමදාමත් මේ වතුකරේ ජනතාව වතුකරේ ජනතාව උපයෝග කරගෙන තිබෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල් කර සභාපතිතුමනි, ඒ වතුකරේ ජනතාවගේ ජීවන තත්ත්වයේ උසස් ඉහළට නැන්වීමට වතුකරේ නායකයම විරුද්ධ වුණා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ යාම තමන්ට ලාභ ලෙස තන්ද උපයා ගැනීමට සින්න මං ඇහිරෙන නිසා. ඒ ජනතාව පීඩාවට පත්ලා තිබෙන ප්‍රමාණයට, අයිතිවාසිකම් හිමි වෙන ප්‍රමාණයට, ජීවන තත්ත්වයෙන් පහළා ඩියක වැටි තිබෙන ප්‍රමාණයකට තමයි වතුකරේ දෙමළ නායකයන්ට පුළුවන්කම ලැබුණේ ඒ අය අලෙවි කරන්න. ඒක තමයි ඉතිහාසය. ඒ ඉතිහාසය විසින් මොකද්ද කර සභාපතිතුමනි සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ පතුලේම ජීවත් වෙන ජන කොට්ටාසය බවට ඒ ජන කොට්ටාසය පත් වී තිබෙනවා. මා උදාහරණ කීපයක් ඔබතුමාට පෙන්නුම් කරන්න. ආසන වශයෙන් ගත්තොත් 900,000කට අධික ප්‍රමාණයක් මේ වතු වල ජීවත් වෙනවා. ඒකෙන් සිංහල කොටසක් ඉන්නවා, මුස්ලිම් කොටසක් ඉන්නවා. එසේ ඒ කොටස හඳුනාම ඉන්දියානු වතු දෙමළ ලෙස හඳුන්වන 839,000ක් පමණ ඉන්නවා. ගරු සභාපතිතුමනි, මේගොල්ලන් ඉන්දියානු වතු දෙමළ කියනවා. අපි නම් ඒක පිළිගන්නේ නැහැ. මුල්ලාංකීය දෙමළ. මම දන්නේ වතුකරේ නායකයන් ඇයි තවදුරටත් මේගොල්ලෝ ඉන්දියානු වතු දෙමළ කියලා හඳුන්වන්නේ. අපි දන්නවා මේ ජනතාව පෞගේක යුද කාලයේ ගිහිල්ලා මේ ගිහිල්ලා ඉන්න ඒ පළාත්වල ගිහිල්ලා නැවත ඉන්දියාවට ගියා. ඔව්.
ගරු සභාපතිතුමා, පැහැදිලි කිරීමක් කරන්න.
හොඳයි.
නවරජය සෑම වතුකම් කරු පවුලකටම පර්චස් 7ක් ලබා දෙන්න ඕනේ කියලා මම
යෝජනා කරා.
කර්මාන්ත ඇමතිවරයාට මම කැබිනට් පත්‍රිකාව දාලා දැන් ඒක අපි
යාත්‍රා ඒක මං ගාව තියෙනවා. පත්‍රිකාවත් මං ගාව තියෙනවා. ඉතින් කරු සභාපතිතුමනි මම කියන්නේ දැන් මේ වතුකරෙන් ගියා නම් මේ වතුකරේ ජීවත් වූ ජනතාව ඉන්දියාවට ගියා නම් ඉන්දියාවේ ඒගොල්ලන්ට කියන්නේ ලාංකීය දෙමළ කියලා. ලංකාවේ ඉන්න අයට කියන ඉන්දියානු දෙමළ කියලා. ඕනේ ඒගොල්ලන්ට කියනවා එහෙ අය මෙහෙන් ගියපු එහෙ අයට කියනවා ලාංකීය දෙමළ කියලා. මෙහෙ ඉන්න අයට අපි කියනවා ඉන්දියානු දෙමළ කියලා. එනිසා මේගොල්ලෝ දැන් પરම්පරා 3-4ක් ගත වී තිබෙනවා. එනිසා ලංකාවේ පුරවැසිභාවය තිබෙන, ලංකාවේ ඡන්දයිතිය තියෙන, ලංකාවේ අනෙක් පුරවැසියන් හා සලකන ලාංකීය දෙමළ ලෙස මේ පිරිසක් පිළිගත යුතුයි. මම දන්නේ දෙමළ නායකින්ට මේගොල්ලෝ වතුකරේ දෙමළ නායකින්ට මේගොල්ලෝ ඉන්දියානු දෙමළ ලෙස හැඳින්වීම තමන්ගේ ඡන්ද උපයෝග කරගෙන ඉන්න සඳහා ඉඩකඩ තියෙන පුළුවන්. හැබැයි මේගොල්ලෝ ලාංකීය දෙමළ ලෙස සන්තුහං කරගත යුතුයි. ඒකේ තියෙන තත්ත්වය මොකද කර සභාපතිතුමනි? ආසන වශයෙන් ගත්තොත් ඔවුන්ගේ ජීවන තත්ත්වය බැලුවොත් අපේ රටේ අවුරුදු 5-14ක් වයස යන අයගෙන් ජාතික වශයෙන් පාසල් නොයන 4.2යි. හැබැයි වතු වලය 7.2යි. අපේ රටේ පානීය ජලය නාගරික ජනතාවට තියෙනවා පිරිසුදු පානීය ජලය 98.9ක්. ග්‍රාමීය ජනතාවට තියෙනවා 90.9ක්. හැබැයි වතුකරේ ජනතාවට පානීය ජලය තිබෙන්නේ 52යි. වැසිකිලි පහසුකම් 27%කට වැසිකිලි පහසුකම් නැහැ. අද රටක් තිබෙනවා 27%කට කැසිකිලි යන වැසිකිලි යන පහසුකමක් නැති ජනපජාවක් ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ වියදමින් ගරු සභාපතිතුමනි, තමන් කරන වියදමෙන් 43%ක්ම වියදම් කරන්නේ ආහාර සඳහා. කල්පනා කරලා බලන්න. සාමාන්‍ය අපේ රටේ පවුලක් ගත්තොත් ඔවුන්ගේ වියදමෙන් 37%ක් පමණ තමයි ආහාර සඳහා වියදම් කරන්නේ. හැබැයි වතුකරේ පවුලක් තමන්ගේ ආදායමෙන් හරි අඩකට වඩා වැඩියෙන් ආහාර සඳහා වියදම් කරන්න සිදු වී තිබෙනවා. ඒ කුඩා වැටුපක් ලැබෙන නිසා අනිකු සියලු පහසුකම් උන්ට උපයා ගන්න වෙලා තිබෙන්නේ වැටුපෙන් හරි අඩකි. ලයිට් බිල ගෙවන්න හෝ වතුර බිල ගෙවන්න හෝ දරුවන්ට උගන්වන්න හෝ බෙහෙත් ගන්න හෝ ඒ ඔක්කොටම ඉතුරු වෙන්නේ වැටුපෙන් හරි අඩයි. හරි අඩක්ම ආහාර වලට යනවා. ඒ ආහාර ප්‍රමාණයත් අපි දන්නවා සාමාන්‍ය හොඳ ආහාරයක් නෙවෙයි, රොටියයි ලුණු මිරිසුයි. ඒ නිසා තමයි වතුකරේ ජනතාව වැඩි වුණොත් බුලත් විටයි. වැඩිම වතුකරේ ජනතාව අද මුහුණ දී තිබෙනවා ගැස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වෙයි. ඒ උන්ට ඉතා පීඩාකාරී ආහාර වේලක් ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, ඔවුන්ගේ සමාජ තත්ත්වය ගත්තොත් සමාජ තත්ත්වය ගත්තොත් කරු සභාපතිතුමනි, මත්ද්‍රව්‍ය ප්‍රාණි, ඒ කියන්නේ මත්පැන් සහ දුම්වැටි පානි ලංකාවෙන් බැලුවොත් ආසන වශයෙන් ගත්තොත් තමන්ගේ වියදම 2.7යි මත්පැන් සහ දුම්වැටි සඳහා වියදම් කරන්නේ. හැබැයි වතුකරේ ජනතාව තමන්ගේ ආදායමින් 10.7ක් වියදම් කරනවා මත්පැන් සහ දුම්වැටි වෙනුවෙන්. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය තත්ත්ව වගේ පස්ගුණයක තත්ත්වයක් තිබෙනවා වතුකරේ මත්පැන් සහ දුම්වැටි පාවිච්චි. ඒ විතරක් නෙමෙයි කර සභාපතිතුමනි, ඒ ලෙවල් සමත්පන ප්‍රමාණය 2.99ට ඉතා කුඩා ප්‍රමාණයක් තමයි සාමාන්‍ය පෙළ සමත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි කොම්පියුටර් දැන් අපේ ඩිජිටල් ඇමතුමා ඉන්නෝ, එතුමා ලොකු ඩිජිටල් කතා කියනවා. හැබැයි මහ පොළොවේ තත්ත්වය මොකද්ද ගත්තොත් ජාතික වශයෙන් අපේ රටේ කොම්පියුටරයක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිශතය 24%යි. කොම්පියුටරයක් යූස් කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් දැනුම තියෙන 24%කට. හැබැයි නාගරිකයෙක් 36%යි, ග්‍රාමීය 22%යි. වතුකරේ කොම්පියුටරයක් පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන්නේ  8.8%. ඒ කියන්නේ මොකද්ද වෙලා තිබෙන්නේ? මේ දැනුම සමාකාර ලෙස පැතිරෙන්නේ නැහැ. ඒක සමාජ කොට්ටාසක් නෝ දැනුම උන්ට ගලාගෙන ඉන්නේ නැහැ. රටේ පොදුවේ දැනුම කොම්පියුටර් පාවිච්චි කිරීමේ හැකියාව 124ක් තිබෙනකොට වතිකරයකින් 3න් 1.8යි. ඒ කියන්නේ මොකද්ද? රටට අත්පත් කරගන්නා දැනුම, බෙදාහරණ දැනුම වතුකරයේ ජනතාවට ඒ ආකාරයෙන් සමාකාරයෙන් ඒ දැනුම පැතිරින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් ලදරු මරණ අනුපාතකයේ සාමාන්‍ය ගත්තොත් 12%ක් ඉපදෙන දරුවන්ගේ විපදන දරුවන්ගේ සමාන 18 12 දෙනෙක් මියන ලදරු මරණ අනුපාතකින් මන්ද පෝෂණය ගත්තොත් කර සභාපතිතුමනි 1.1 කොළඹ දිස්ත්‍රික්කේ මා මේ කියන ආණ්ඩුවේ ලේකන මා හිතර මීට වඩා වැඩි වෙයි කියලා හැබැයි නුවරඑළිය දිස්ත්‍රික්කේ 5.6යි ඒ විතරක් නෙමෙයි කර සභාපතිතුනි වයසට 90 දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වයේ 2326යි අඩුබර උපත් සංඛ්‍යාව කුරුවීම 23යි කුසවීම කෙට්ටුවීම 16යි ඒ කියන්නේ මේ දරුවන්ද කල්පනා කරලා බලන්න දරුවන්ගෙන් 26ක් අඩුබර නම් දරුවන්ගෙන් 23ක් කුරු වෙනවා නම් දරුවන්ගෙන් 16 කුෂභාවයට කෙට්ටුභාවයට ලක් වී තිබෙනවා නම් ඔවුන් දරුවන්ද එනිසා වතුකරේ ජනතාවගේ අනාගතය බාර දෙන්න හදන්නේ කුස වෙච්චි කුරු වෙච්චි බර අඩුදරු අඩුබර උපතක් තියෙන දරුවන්ට අපි අහනවා තමුනාසලා ලැජ්ජ විය යුතු නැද්ද මේ වතුකරේ ජනතාව අත්පත් කර තිබෙන ඉරණම පිළිබඳව මා දන්නා විශේෂම එක්සත් ජාතික පක්ෂයට තමයි ඔවුන් විශාල ප්‍රමාණයක් ඡන්ද ලබා දීලා තියෙන අඩුමතරමේ තමන්ට ලබා දෙන ඡන්ද පිළිබඳ හලි සැලකිල්ලක් කොට ඒ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි තමුනාසලා ගවදාන යොමු කළ යුතු තිබෙනවා තත්ත්වයේ එසේ තිබියදී කරු සභාපතිතුමනි ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා බැත්තුත් අපි දන්නවා විශේෂම ඔහු මූණ දෙලා තියෙන ප්‍රශ්නේ තමයි නිවාස පිළිබඳ ප්‍රශ්නේ ලයිමේ සහ තාවකාලික නිවාසවලින් 170158ක් ජීවත් වෙන්නේ ලයිමේ සහ තාවකාලික නිවාස. ඒ කියන්නේ 73. වතුකරේ ජනතාවගෙන් 73ක් ජීවත් වෙන්නේ තාවකාලික නිවාසවල. ඔබතුමාලා ගිහිල්ලා බලන්නේ වතුවලට. ඒ තාවකාලික නිවාස කියන්නේ මොකක්ද? සමහර ඒවා කර සභාපතිතුමනි ඉටි රෙද්දක් ඉල්ලලා. සමහර ඒවා හිල් වෙච්ච තහඩු ඉල්ලලා. සමහර ඒවා මලකඩ කහපු තහඩු ඉල්ලලා. සමහර ඒවා හුලඟටත් වැහෙන ඇරෙන දොර ඉල්ලලා. අනෙක් ඒවා කර සභාපතිතුමනි කඩා වැටෙන බිත්ති වලින් පිරිච්ච ලැයිම් කාමරවල මේ මිනිස්සු ජීවත් වෙන සත්තු හැටියට. මම වගකීමෙන් කියනවා කර සභාපතිතුමනි ඔබතුමාලා ගිහිල්ලා බලන්න අඹේවල ෆාම් එක. ඒ නුවර එළියමයි. අඹේවල ෆාම් එකේ ඒ ඉන්න එළදුන්ර දිලා තියෙන කාමරේ බලන්න. ඒ ලැදුණ්ඩ දීලා තියෙන කාමරය බැලුවොත් ගරු සභාපතිතුමනි ලැයිමේ ජීවත් වෙන පුරවැසියෙකුට ලැබී තිබෙන කාමරයටත් වඩා පහසුකම් සහිත ඉඩක් ලැබිලා තියෙනවා ගවමඬුවට ඌරු කොටුවට මේක ඇත්ත තත්ත්වය අඹේවල ෆාම් එකේ ගවමඬුවේ තත්ත්වයක් නේද අඹේවල ප්‍රදේශයේ ජීවත් වෙන වතුකරේ ජනතාවට ජීවත් වෙන්න එනිසා තමුන්වහන්සේලා අවුරුදු ගණනාවක් තිස්සේ මේ ජනතාවගේ මේ ප්‍රශ්නේ පිළිබඳ අත්හැරලා තිබුණා දැන් හැමදාමත් යෝජනා එනවා අපි ගෙවල් හදනවා මේ දැන් ඔබතුමාත් කෝ පොයට 7ක් වෙන් කරනවා ආසන වශයෙන් ගත්ත කරු සභාපතිතුමනි 1992 ඉඳන් 2014 දක්වා ඒ කියන්නේ අවුරුදු 22ක් මේ අවුරුදු 22කටම ගෙවල් හදලා තියෙන 25,007යි ආසන වශයෙන් ගත්තොත් අවුරුද්දකට හදලා තියෙන්නේ ගෙවල් 1136යි මේ අවුරුදු 22ේම ආසන වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි ගෙවල් හදලා තියෙන්නේ 1136යි හැබැයි ගෙවල් අවශ්‍යයි මා කියන කඳුක රට විතරක් නෙවෙයි මුළු වතු ශේෂ්ත්‍රයම ගත්තොත් ගෙවල් අවශ්‍යයි 219,493ක් හැබැයි වසරකට හදලා තියෙන ගෙවල් 1136යි නම් අවුරුදු 21ක් 30 හදන්න මේ ප්‍රමාණය නම් ගෙවල් මේ අයට ගෙවල් ගෙවක් හිමි කර දීම සඳහා අවුරුදු 193ක් යනවා හදපු ගෙවල් පස් වෙනවා මතක තබා ගන්න මොකද මේ අනුපාතයට නම් මේ වේගෙන් නම් ගෙවල් හැදෙන්න කරු සභාපතිතුමනි අවුරුදු 193ක් ගියාට පස්සේ තමයි මේ අයට නිවාහනක් සම්පූර්ණ වෙන්නේ හැබැයි අවුරුදු 193ක් යනකොට හදපු නිවාහන් පස් වෙන එක වළක්වන්න බෑ ඒ විතරක් නෙමෙයි කඳුකරේ විතරක් බැලුවොත් කඳුකරේ විතරක් බැලුවොත් 178,485ක් නිවාස අවශ්‍යයි. හැබැයි අවුරුද්දකට හදලා තියෙන 1136 නම් තමුනාසගේ අමාත්‍යංශර අවුරුදු 157ක් යනවා ඒ පුරවැසියන්ට ගෙවල් දීලා ඉවර කරන්න. මිනිසුකගේ මූලික අවශ්‍යතාව නිවාහන, ආහාර පාන, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ ආදායම් මාර්ගය. මේ ටික ලබා දෙන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද? මිනිසුකට ඉන්න තැනක් ලබා දෙන්න බැරි නම්, ඔවුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන්න බැරි නම්, ආදායමක් ලබා දෙන්න බැරි නම් හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දෙන්න බැරි නම් ජීවිත පිළිබඳ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ලබා දෙන්න බැරි නම් මොකද්ද මේ ආණ්ඩු අපි තමුන් වාසලෙන් අහන්නේ නිවසක් නැත්තම් හරියමං ආදායම් මාර්ගයක් නැත්තම් නිරෝගී සම්පන්න ජීවිතයක් නැත්තම් හොඳ ආහාර වේලක් නැත්තම් අනාගතය පිළිබඳ අපේක්ෂාවක් බලාපොරොත්තු නැත්තම් මේ මිනිස්සු මිනිස්සුද අපි අහන්නේ තමුන්වන්සලා මේ වතු කරේ වැඩ කරන අති මහත් ජන ප්‍රජාව මිනිස්සු ලෙස සලකනවා වෙනුවට අර බිතාන් නදරාජවදී සුද්ධා සලකුවා වගේ මන්නාරමෙන් බස්සලා මධ්‍ය කඳුකරයට අරගෙන එනකොට දස දහස් ගණන් පාර දිගේ මරනවා වගේ වසූරිය හැදිලා මැලේරිය හැදිලා ආහාර නැතුව පාර දිගේ මරනවා වගේ අදත් තමුන්වන්සලා මේ වතු කරේ ජනතාව සෙන්ව මිය යාමට සලසා තිබෙනවා මේක ඇත්තටත් ආහාර වෙලක් නැත්තම් නිරෝග සම්පන්න ජීවිතයක් නැත්තම් ආදාය මාර්ගයක් නැත්තම් අපේක්ෂාවක් පිළිබඳ අනාගතයක් නැත්තම් මේ මිනිසුන්ගේ ජීවිතේ කුමක්ද ඒ නිසා මම තමුන්නාසිලාට කියන්නේ මේ වතු යතිතල පහසුකම් පිළිබඳ අමාත්‍යංශයට විශාල වගකීමක් තිබෙනවා මා දන්නේ මේ වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය සොච්චම් ප්‍රමාණය මේ මුදල් වලින් මේ ප්‍රශ්නේ විසඳ බෑ ඒ නිසා මේක විශේෂ ඒකකයක් හැමදාමත් වෙන දේ තමයි වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ ඒ පැත්තෙන් එන മന്ത്രിවරුකට බාර දෙනවා එයාට ඒ ප්‍රජාව බාර දෙන්න කියලා ඒක එයාගේ කාර්යයක් නෙවෙයි ඒක ජාතික ආණ්ඩුවක් ජාතික කාර්යයක් මේ සලකන්න ඕන කමෙන්ද ජාතික කාර්යයක් අපිට මතකයි මහවැලි ව්‍යාපාරය ගොඩනගනකොට ඒ ව්‍යාපාරය පිළිබඳ අපිට වෙන විවේචන තිබෙනවා හැබැයි මහවැලි ව්‍යාපාරය ගොඩනගනකොට මොකද සිද්ධ වුනේ ඒක විශේෂ කලාපයක් ලෙස තෝරාගත්තා ඒ විශේෂ කලාපයට සියලු බලතල සහිත අධිකාරියක් ගොඩනැගුවා ඒ අධිකාරියara තමයි ඉඩම් දුන්නා ඒ අධිකාරියara වාරි මාර්ග පද්ධති හැදුවා ඒ අධිකාරියara පීඩා පිටණි හැදුවා ඒ අධිකාරියara සංස්කෘතික මධ්‍යස්ථාන හැදුවා ඒ අධිකාරියara මන්මාවත් හැදුවා ඒ අධිකාරියara එළවේලි බැඳා ඒ නිසා මහවැලි අධිකාරිය සියල්ල ඒ ජනතාව ඉලක්ක කරගත් සියල්ල මෙහෙවීම සඳහා අවශ්‍ය වෙන අධිකාරියක් හිටිට පිටෙව්වා. අද ඔව් ගල්ලායි අධිකාරියත් එහෙමයි මේ අම්පාර ප්‍රදේශේ ප්‍රියාත්මක වෙනකොට. ඒ නිසා දැන් මොකද්ද වෙන්නේ? මේ ප්‍රදේශවල ජීවන තත්ත්ව විශාල කඩාවැටීමක් තිබෙනවා නම් මේ වතු යටිතල පහසුකම් කියලා පාරවල් ටිකක් හදන්නයි, ගෙවල් ටිකක් හදන්නයි අමාත්‍යංශය කරලා වැඩක් නැහැ. මේ කලාපේ විශේෂ කලාපයක් ලෙස සලකා බලතල විශාල ප්‍රමාණය අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, යටිතල පහසුකම්, සංස්කෘතිය ඔවුන්ගේ ජීවන තත්ත්වය සමාජ දර්ශකයන් ඉහළේම ඔවුන්ගේ සමාජ ජීවිත ඉහළින් වෙනි සියලු සාධක සම්බන්ධුණු විශේෂ අධිකාරියක් මේ පළාතට ගොඩනගන්න ඕන. ඒ අධිකාරියක් ගොඩනගලා අවුරුදු 10ක ජාතික සැලැස්මක් හදලා මොන ආණ්ඩුවවත් මොන ඇමතිවරයාවත් අවුරුදු 10ක් නිරන්තරයෙන් පරීක්ෂාවට භාජනය කරමින් මේ ශේෂ්ත්‍රය ඉස්සරහට ගෙනිච්චේ නැත්නම් තව අවුරුදු 50ක් ගියත් ගරු සභාපතිතුමනි තව අවුරුදු 100ක් ගියත් ගරු සභාපතිතුමනි මේ ජනතාව මේ ව්‍යසනයෙන් ගොඩ එන්නේ නැහැ සාතිකයි. ඒ නිසා මා කියන්නේ මේ කුඩා කුඩා අමාත්‍යවරු වතු කරෙන් ආවා එයා චන්ද ටිකක් ගන්න ගෙවල් ටිකක් හදන්න ඉඩ දෙන්න චන්ද ටිකක් හදන්න ගෙවල් ටිකක් හදන්න ඉඩ දෙන්න චන්ද ටිකක් ගන්න පාරවල් ටිකක් හදන්න ඉඩ දෙන්න මේ කෝණයෙන් මිදිලා මේ විශේෂ කලාපයක් ලෙස සලකා රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන කලාපේනම් ආදායම් අහිමිවීමෙන් පෙළෙන කලාපේනම් ජීවන තත්ත්වයේ පහත් තත්ත්වෙන් ඇති වී තියෙන කලාපේනම් සමාජ තත්ත්වෙන් විශාලම් පරිහානියට පත් වී තිබෙන කලාපේනම් මේ කලාපේ විශේෂ කලාපයක් ලෙස සලකා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය යුතු නැද්ද මම අහන්නේ ඒක තමුණාසල ලොකු අධිවේගී නගර ගැන කතා කරනවා ඩිජිටල් නගර ගැන කතා කරනවා වරාය නගර ගැන කතා කරනවා මූල්‍ය නගර ගැන කතා කරනවා අහසේ පාවෙන කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි යොනකම තිබෙන්නේ මිනිසුන්ගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ආර්ථික උපාය මාර්ගයක් වුණා ආර්ථිකය ගොඩනගෙනවන මිනිසුන්ගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නොවෙන කොන්ක්‍රීට් වනාන්තර වලින් ගොඩනගෙන ආර්ථිකය ගොඩනගෙනවන ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නොවෙච්ච ආර්ථිකින් ඇති ඵලය මොකක්ද ජනතාවගේ දැන් අපි දගන්නවා අධිවේගී පාරවල් හදුවා කියනවා වරායවල් හදුවා කියලා ගුවන්තොට පොළව හදනවා කියනවා මහා ලොකු ක්‍රීඩා විශාල ක්‍රීඩා පෙට්ටනිය හදුවා මහා සම්මන්ත්‍රණ ශාලා හදුවා නෙළුම් කුළුණු ලොකු කුළුණු හදන්න යනවා ඒ වගේම ලොකු ශාලා හදනවා හැබැයි ජන ජීවිතේ කොහොමද තියෙන්නේ ජන ජීවිතේ එතනමයි එනිසා ආයෝජනයේ ප්‍රමුඛතාවය මොකද්ද මිනිසුන්ගේ ජන ජීවිතයත් එක්ක සංවර්ධන සම්බන්ධ නොවන සංවර්ධනකින් ඇති ඵලය මොකද්ද මිනිසුන්ගේ ජීවන තත්ත්වය උඩට ගේන්න බැරි නම් ආදායම් මාර්ගය ඉහළට දඟවන්න බැරි නම් සෞඛ්‍ය තත්ත්වය ඉහළට ගේන්න බැරි නම් ජීවන තත්ත්වය ඉහළට ගේන්න බැරි නම් සමාජ ජීවිත උසස් කරන්න බැරි නම් මොන ආර්ථික උපාය මාර්ග තමුණාසල අනුගමනය කරමින් තිබෙන්නේ ඒ නිසා මා කියන්නේ වතුකරේ ජනතාවද මුහුණ දී තිබෙන ප්‍රශ්නය වතුකරේ ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ තමුණාසල අනුගමනය කරමින් තිබෙන මුළු ආර්ථික ප්‍රතිපත්තියම ව්‍යසනයට එහි බරපතලම ව්‍යසනයට ලක් වීමට වතු කරේ ජනතාව. එනිසා තමුන්නාසලගේ ආර්ථික හිරකරුවන්, තමුන්නාසලගේ ආර්ථික පීඩාවට පත්වුවන්, තමුන්නාසලගේ ආර්ථිකෙන් දූවිලි බවට පත් කරපුවයි, තමුන්නාසලගේ ආර්ථිකෙන් පිටමං කරලාදයි, තමුන්නාසලගේ ආර්ථික කිසි ප්‍රතිලාභයක් ගලා නොගෙන මේ ඇඟිලි වලින් බේරන කුඩා වතුර බිඳක් බිහිලා ජීවත් වෙන තත්ත්වයක් ඇති කරපු ජනප්‍රජාවක්. එනිසා ඒ ජනප්‍රජාව පිළිබඳ මේට වඩා අවධානය යොමු කොට විශේෂ කලාපයක් ලෙස කල්පනා කොට විශේෂ ජනප්‍රජාවක් ලෙස කල්පනා කොට විශේෂ අධිකාරියක් ගොඩනංවා ඒ ප්‍රදේශයේ කෙරෙහි
නමුත් අගමත්තුමා පුස්තකාලය කිනිදිබග්ගිලා සමාවිල්වා ඉල්ලුවා නමුත් වතුකර ජනතාවගේ මේකට සමයිල් ඕන කියලා කිව්වා. නමුත් එතුමාද මේ ජනතාවට ඔප්පලව තැන්න ඊය පෙරේදා අපිට කැබිනට් එක මේ පාස් කරලා දුන්නා. නමුත් මම එකක් ආනේ ඔබතුමාලා කාලේ මේ කර්මාන්තශාල කිනිදබකට ඔබතුමාලා මේ සමාවෙන්නවද?
දැන් ගරු සභාපතිතුමනි, එතුමා හොඳයි මහාන එක. මොකද ඒක අපේ කාලේ නෙමෙයි, එක්සත් ජාතික පක්ෂ කාලය. හොඳ තේරුම් ගන්න. 70 ඉඳන් 94 දක්වා මේ රට පාලනය කර එක්සත් ජාතික පක්ෂය. 77 ඉඳන් ගරු ඇමතුමා කර්මාන්තශාලා විතරක් නෙමෙයි මේ රට අහිමි කරේ. 60,000 ජීවිත අහිමි කරා. ඔබතුමා ඒක මතක තියාගන්න. හරිද? වතුකරේ ජනතාව වතුකරෙත් ඉන්න අය ජීවිත අහිමි කරා. මතක තබා ගන්න. 83 යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බ පමණක් නොවේ. දේශපාලන පක්ෂ තහනම් කරා. ප්‍රජාතන්ත්‍රවාදයයි උරුදල් ගත්තා. ඡන්දයිතිය කල් දැම්මා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක පෙරමුණු ගහන කලින් ඉතිහාසය ඉගෙන ගන්න. එතරම් ඔබතුමාට කියන්නේ. ඉතිහාසය පිළිබඳ කිසිවක් දන්නේ නැතුව ඔහෙ නන්දොඩවන්න එපා. ඒ නිසා නැවත ඔබතුමාට කියන්නේ ඉතිහාසය පිළිබඳ පාඩමක් අවශ්‍ය නම් ඒ කාලේ පිළිබඳ කියලා දෙන්න. මම ඒ වගේම ඔබතුමා දැන් මේ පර්චස් හතක් කතාව මම හිතනවා ගරු සභාපතිතුමනි, අපේ ආර්ථිකයේ තවත් සැලකිලි පංගුවක් වතු ශේෂ්ත්‍රේ නියෝජනය කරනවා නම් මේ හත වත් ඇතුලේ කඩ කොච්චර දෙන්න පුළුවන්ද කියන එක ගැන සැලකිල්ලක් කරන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම අපි මේ තියෙන නිවාස ක්‍රමවේද වෙනුවට වෙන නිවාස ක්‍රමවේදයකට යා යුතුම තිබෙනවා. ඒක වතුකරේ පමණක් නෙවෙයි රටේමත්. මොකද අපිට වර්ග කිලෝමීටර් 65,610 කුඩා ඉඩම් කුඩා ප්‍රමාණයක් තිබෙනවා. ආසන වශයෙන් ගත්තොත් වසරකට 180,000 මේක සාද බඳිනවා. ආසන වශයෙන් ගත්තොත් අලුතින් ගෙවල් ලක්ෂයක් වත් ඕන වෙනවා. ඒ හැම ගෙවල් ලක්ෂයකටම අපි පර්චස් 10 ගානේ යට කරන්න ගියොත් වසරකට නිවාස වෙනුවෙන් විතරක් අපිට පර්චස් මිලියනයක් ඕන වෙනවා. මේ අපිට ඉතුරු වී තියෙන සම්පත ඒක. ඒ නිසා නිවාස පිළිබඳව මම හිතන්නේ හැමතැනම කුඩා කුඩා නිවාස හදනව වෙනුවට තමුන්නාන්සේ නිවාස සංකල්පෙම වෙනස් කළ යුතුයි. මම කියන වතුකරයට ගේන්න ඕනකම තිබෙන්නේ වත් ඇතුලේ කුඩා කුඩා කෑලි වලට කඩ කඩ නිවාස සංකල්පෙට වෙනුවට වෙනස් නිවාස සංකල්පයක් පිළිම තමුන්නාන්සේ ගවදානු කරන්න. නැත්නම් වතුත් අපේ රටේ ඉඩනුත් මුළුමනින්ම ගෙවල් වලට යට කරනවාද කියන කාරණේ පිළිම තමුන්නාන්සේ අවධානය යොමු කරන්න ඕන. මට කාලෙන් ටිකක් මදි නිසා මම වේගෙන් ප්‍රශ්න ටිකක් කියනනම් අපි හැරිසන් මන්ත්‍රීතුමාට ඊට පස්සේ පස් සම්පත් ගැන කියන්නම්. මිල්කෝ සමාගමේ ආරක්ෂක කටයුතු කළ සිවිල් ආරක්ෂකංශ ඉවත් කර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව වෙනත් ආරක්ෂක සමාගමක් තෝරාගත්තේ ඇයි? UNP මේ දින රැළිය සඳහා අමාත්‍යවරයාගේ රුව සහිත ප්‍රදර්ශන රථය නිර්මාණය කිරීමට සාමාන්‍ය අධිකාරිගේ නමට රුපියල් 105ක මුදලක් අත්තිකාරමක් වශයෙන් සමාගමෙන් ලබාගෙන ඇත. මේ වෙනතුරු එයා ගෙවා නැත. ඊළඟ කොළඹ කර්මාන්තශාලාව අයත් ඉඩමේ තිබූ වසර 60ක් පමණ කාලයක් නිෂ්පාදන කටයුතු කළ සඳහා ජලය ලබා ගන්න ලිඳ වසා දමා එම ඉඩම් ප්‍රමාණය පර්චස් 6ක් නීති විරෝධී ලෙස සභාපතිවරයා දූෂණ විරෝධී පෙරමුණේ සභාපති ආම්ද්‍රුන් වහන්සේට පවරා දුන්නේයි. මේ වතුර දීපු ලිඳ දූෂණ විරෝධී ආම්ද්‍රුන් වහන්සේට මම උන්වහන්සේ නම කියන්නේ. ඔබතුමාගේ පිළිතුරු දෙන්න. අද දූෂණ විරෝධී දිනේ. ඊළඟ මම අවසංග මට පොඩි වෙලාවක් තියෙනවා තව ඔබතුමාගේ අමාත්‍යංශ වෙන කැල ටිකක් තියෙනවා මේ ප්‍රශ්න ටික කියලා ඉවර කරන්න. අමාත්‍ය විරාලියකින් අඩු කරනවට මට කමක් නැහැ.
ඔව් ඔබතුමාගේ වෙලාවේ.
බෑනේ ඒ තමයි වෙලාවෙන් අඩු කරන්න පුළුවන් කමක් නැහැ.
එතුමා පිළිතුරු දීලා ඉවරයි.
ඔව්.
ආ ගරු එමත්.
ඔව්.
තමුන්නාංශේ කිව්වනම් දූෂණ විරෝධී ස්වාමින් වහන්සේට මේ ලිඳ වසා දාලා අපි ඉඩමක් ලබා දීලා නැහැ. උන්වහන්සේගේ ඉල්ලීමක් තිබිලා තියෙනවා. මොකද ඒ ඉඩමේ අයිතිය තියෙන්නේ ඉඩම් අමාත්‍යාංශයට. තාමත්. ඉඩම් අමාත්‍යාංශයට ඉල්ලීමක් කරලා ඉඩම් අමාත්‍යාංශය සලකා බලලා තමයි ඒ කටයුත්ත කරලා
තියෙන්නේ.
හරි හරි. ඒ ඊළඟ අනිත් එක තමයි ප්‍රශ්න තුනක් ඇහුවනේ ඔබතුමා.
ඒක ඔබතුමා සුත්‍ර දෙන්න. බස් උත්තර තව තියෙනවා මගේ ඉවර නැහනේ. ඔය අනිත් එක අහන්න නැති වෙන්නේ. ඔය හදන්නේ ගරු සභාපති තුනක් අහපුවම අනිත් ඒවා අහන්න ඉඩ නැති කාලේ ඉවර කරන්න. මම ඒකට අහුවෙන්නේ නැහැ. මම ඒකට මට ඒ උත්තරය ඇති. ඊට පස්සේ ඒ දූෂණ විරෝධී පෙරමුණේ ක්‍රියාවට පර්චස් 6ක් දීලා තිනවා. එච්චර මට දැනගන්න ඕන ලිඳත් වහලා. හරිද? ඊට පස්සේ අමාත්‍යවරයාට අමතරව සභාපති උපසභාපති මූල්‍ය අධ්‍යක්ෂ වෙනත් ඉදෙනා විශාල පිරිසකට ආයතන රැකියා ලබා දී ඇති අතර ඒ පිරිසට පමණක් 2016 නොවැම්බර් මාසයේ සිට රුපියල් 10,000ක වැටුප් ලබා දී තිබෙනවා. ඒයි කියලා අහන්නේ. කොළඹ කර්මාන්තශාලාව තුළ ගබඩා පාසුකම් ඇතත් ඒ අසල ඇති ආර්ථික මධ්‍යස්ථානයේ කුලියට ගබඩා ලබාගෙන සමාගමට විශාල වශයෙන් පාඩු සිදු කරන්නේ ඇයි කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමැති. වසා දැමීමට නියමිත කොළඹ කර්මාන්තශාලාවේ පරිසර අලංකරණය සඳහා දැන්ක වසා දමන්න කියලා ලොකු යෝජනාවක් එනවා. සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා විශාල ලෙස සමාගමේ මුදල් නාස්ති කරන්නේ ඇයි? මේ කර්මාන්තශාලාව නිකන් ලස්සන කරන්න ඕන කියලා ඇයි මේ පිටරින් මුදලක් ඉදන් කරන්නේ? සභාපතිර හිතවත් කළමනාකරුන් කීප දෙනෙකුට 2016 11 වැටුපට හා 2000 දහදහක් වැටුප් වැඩිකිරීමක් ලබා දී ඇත. මේ සඳහා නිර්ණායක වන්නේ උපාධිය නමුත් මේ උපාධිය ඇති තවත් පුද්ගලයන් සමාගම් තුළ ඇත. මානව සම්පත් පරිපාලන කළමනාකරු රුපියල් 20000ක් ලබා දී ඇත. වසර ගණනාවක් විසූ වැටුපක් වැඩිවීමක් නොලද සමස්ත සේවකින් විවිධ පළ ගැනීම් වලට ලක් වෙමින් සිටී. මේ අතර වෘත්ති සමිතී නායකන්ට අසාධාරණ ස්ථාන මාරුවීම් ලබා දී ඇත. අවුරුදු 57 සම්පූර්ණ සේවකයන් නිවසින් දුර බැහැර ස්ථාන වලට මාරුවීම් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 57න් පස්සේම කරන්නේ නැහැ. හැබැයි නිවසේ ඉඳන් දුර බැහැර තැන් වලට මාරු කරලා තිබෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ පිළිබඳව මම තමුන්වහන්සේ අවධානය යොමු කරනවා. ඊළඟරු සභාපතිතුමනි, මම මේ ශාස්ත්‍රය පිළිබඳ කතා කරොත් විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ කිරි නිෂ්පාදන වසරකට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන කිරීම වෙනුවෙන් මිලියන 44000ක් අපි වැය කරනවා 2014 වසරේ. ආසන්න වශයෙන් ගත්තොත් අපි කිරිසා කිරි ආශ්‍රිත මෙට්‍රික් ටොන් 71026ක් අපි ආනයන කරලා තිබෙනවා. ඒ වගේම අපි මස් ආනයන කිරීම වෙනුවෙන් වස 2014 වසරේ මිලියන 394ක් වැය කරලා තිබෙනවා. මෙට්‍රික් ටොන් 944ක් අපි මස් ආනයන කරලා දීලා තිනවා. ඒ නිසා අපි කිරි සහ මස් විශාල ලෙස ආනයන කරන රාජ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි, දවසකට අපේ රටේ කිරි ලීටර 110000ක් වගේ 1 මිලියනයක් වගේ නිෂ්පාදනය කරනවා. හැබැයි 1 මිලියනක් නිෂ්පාදනය කරාට අපිට අවශ්‍ය වෙනවා දවසකට කිරි ලීටර මිලියන 3ක්. ඒ නිසා අපි නිෂ්පාදනය කරන වගේ කිරි තුංගුණයක කිරි අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා තමුන්නාසයට පැවරී තිබෙන අභියෝගය අති විශාලයි. මොකද ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යංශ ගමේ ජනතාවගේ ජීවිතයත් එක්ක ගැට ගැහිච්ච අමාත්‍යංශ. අපේ ආර්ථික උපාය මාර්ගයේ සකස් කළ යුතු වන්නේ ගමේ ජනතාව කොළඹ කේන්ද්‍ර කරලා ගමේ ජනතාව බස්නාහිරට කැඳවපු ආර්ථික උපාය මාර්ගයක් නෙවෙයි. අපිට ලෝකයේ අනෙක් හැම රටකටම වඩා මූණ නොදුන් ගැටලුවක් අපි මූණ නොදුන් ගැටලුවක් තිබෙනවා. ඒ තමයි අපි නාගරිකකරණය වීම පිළිබඳ ගැටලුවට අපි නාගරික ජනාවාසකරණ ගැටලුවට මූණ දීලා නැහැ. අදත් අපේ රටේ ජනතාවගේ විශාල ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ග්‍රාමීය වශයෙන්. බස්නාහිර පළාත බැලුවොත් 1960 ගණන් වල බස්නාහිර පළාතේ ජීවත් වෙච්ච ජනතාවගේ ප්‍රතිශතයට ආසන්න ප්‍රතිශතයක් තමයි තාමත් ජීවත් වෙන්නේ. ඒ නිසා ගම් අත්හැරලා නගරයට සංකේන්ද්‍ර වෙලා නැහැ. ඒක සංඝහි වල සිද්ධ වුණා, ඒක නිව්යෝක් වල සිද්ධ වුණා, ඒක දිල්ලිය සිද්ධ වුණා, ඒක බොම්බයි මේ හැම නගරකම සිද්ධ වුණා. හැබැයි ලංකාවේ ගම් අත්හැරලා මිනිස්සු නගරයට සංකේන්ද්‍ර වුණේ නැහැ. ඒ නිසා අපේ ආර්ථික උපාය මාර්ග වැදගත් ශාස්ත්‍රයක් තමයි ඒ ජනතාව ගමේ තියලා ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද. එහිදී පස්සම්පස් ශාස්ත්‍රයටත් ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යවරයාටත් සුවිශේෂී කාර්යභාරයක් පැවරනවා කියලා අපි විශ්වාස කරනවා. මේ ජනතාව ගමේ තියලා අපි ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? අන්න එතකොට කිරි කර්මාන්තයේ ප්‍රධාන ශාස්ත්‍ර බවට අපි හඳුනාගත යුතුයි. ඒ නිසා කිරි කර්මාන්තය හුදු සතෙක් දෙන්නෙක් ඇති කරන තවත් අමතර රැකියාවක් කරන එකක් බවට පත් කරන්න වෙනවා. වෙනුවට කිරි ශාස්ත්‍ර අපේ කර්මාන්ත අවධිය බවට පත් කරන්න ඕනේ. අපේ නිෂ්පාදනයෙන් අඩුපතරම 60%ක්වත් කර්මාන්තකින් අපි ගේන්න ඕනකම තිබෙනවා. දැන් අපි සාමාන්‍ය සතුන් ඇති කරනවා, ඉස්කෝලේ මහත්තයත් සත්තු ඇති කරනවා, පොලිසිය මහත්තයත් සත්තු ඇති කරනවා, ගොවි මහත්තයත් සතෙක් දෙන්නෙක් ඇති කරනවා. ඒවා තිබුණට කමක් නැහැ. හැබැයි කර්මාන්ත කර විධිමත් කළාට කර්මාන්තයක් අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් 60%ක්වත් විධිමත් කර්මාන්තක අපි ගෙනාවොත් විතරයි ඒක නිෂ්පාදන පිරිවැය අඩු වෙන සහ ඉතාමත් ගුණාත්මක කිරි නිෂ්පාදනයක් අපිට අත්පත් කරගත හැකි වන්නේ. ඒ නිසා තාමත් අපේ රටේ කිරි ශාස්ත්‍රය කර්මාන්තයක් දක්වා වර්ධනය වී නැහැ. මේ කර්මාන්තයක් දක්වා වර්ධනය කිරීමේදී අපි මුහුණ දෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ගරු සභාපතිතුමනි, අපිට හොඳ දියුණු කරලාද සත්ව ගහනයක් නොමැති වීම. අපි 2009 ඉඳන් අපේ සත්ව ගහනය වර්ධනය කිරීම සඳහා අපි පිටරටින් සතුන් ආනයනය කරා. මේ පිටරටින් ආනයනය කරන සත්තුවද විශාල බරක් වෙලා තිබෙනවා පස්සම්පස් සංවර්ධන මණ්ඩලයට. පස්සම්පස් සංවර්ධන මණ්ඩලය ගොඩනැගීමේ මූලික උපාය මාර්ග මූලික අරමුණ බවට පත් වූ තිබුණේ පස්සම්පස් සංවර්ධන මණ්ඩලය හරහා සතුන් අභිජනනය කරලා අලුත් ජාන ප්‍රභේද හඳුනාගෙන ඒ හරහා හොඳ සතු ටිකක් බිහි කරලා ප්‍රාදේශීය ග්‍රාමීය වශයෙන් ජීවත් වෙන ගොවි ජනතාවට සතුන් බෙදා හැරීම තමයි ප්‍රධාන කාර්යභාරය බවට පත් වී තිබෙන්නේ. අද පස්සම්පස් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙලා තිබෙන්නේ පොල්වතු ටික නඩත්තු කරගන්න එක. ඔය පොල් ටික කඩන එකයි
කර්මාන්ත මත විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
ඔව් ඒකනේ වැඩි. පොල් ටික කඩන එකයි පොල් ටික විනාශයෙන් ලක් කරන එකයි වළක්වා ගැනීම තමයි අද අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වෙනුවට පස්සම්පස් සංවර්ධන මණ්ඩලයේ මේ ගොවි ජනතාවට අවශ්‍ය වෙන හොඳ දිනු කරලා සතුන් ප්‍රභේද හඳුන්වා දීම සඳහා වැඩපිළිවෙළ ආරම්භ කරන්න ඕන. 2009 ඉඳන් 2000 මේ දක්වා 2009 ඉඳන් මේ දක්වා අනුගමනය කරලා සියලුම සතුන් ආනයන කිරීම අසාර්ථක වී තිබෙනවා. විශාල කලම බරක් දරන්න සිද්ධ වී තිබෙනවා. අද පස්සම්පස් සංවර්ධන මණ්ඩලයේ විශාල පාඩුවකට මේ ආනයන කරලා සතුන් බරක් වී තිබෙනවා. විශේෂයෙන් පස්සම්පස් සංවර්ධන මණ්ඩලයේ මේ සතුන් ආනයන කිරීම සඳහා මැදිහත් වෙන වෙලාවට කියලා සමාගමක් මැදිහත් වී තමයි මෙහි කළමනාකරණය සිදු කරන්නේ. හැබැයි සුවල්ප සතුන් ප්‍රමාණයකට අරුණුකොට විශාල සතුන් ප්‍රමාණයක් ලබා දෙන්න අසමත් වී තිබෙනවා. හැබැයි ඒ වෙනුවට දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙමින් නිෂ්පාදන හැකියාවන් සහිත ජාන රසක් දේශීය කිරි ගව වර්ග හඳුනා දීමට සැලසුම් කළ ජාතක ව්‍යාපෘති අවුල් කරමින් තිබෙනවා. අපි කළ යුතු වන්නේ අපේ දේශීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි හොඳ ජාන ප්‍රභේද හඳුනාගෙන හොඳ දිනුනු කරලා සත්ව ගහනක් අපි ලබා දිය යුතුයි. ඒ ව්‍යාපෘති පසකලලා සත්තු එහෙම් බහලා මෙහෙම් බෙදෙන ව්‍යාපෘතිය ආරම්භ කළා. මට මතකයි සත්තු ගේනකොට කොළඹ වරායෙන් නැවෙන් සත්තු බානකොට බැසිල් රාජපක්ෂ මහත්තයා අප්පුඩි ගහුවා හරක් බානකොට. ඉතින් හරක් අප්පුඩි ගහලා හගෙන ආපු හරක් වලින් අද මොකද ඇතිවිච්චි ප්‍රතිඵලය කියලා මම තමුනාස ගන්නවා. තමුනාසිකෝ 2020 වෙනකොට කිරි ආනයන කිරීම නවත්තන සැලසුමක් තිබෙනවා කියලා. හැබැයි ඔය විදිහටම තමයි ගිය ආණ්ඩුව 2007 වසර නම් කරා දවල වර්ෂය කියලා ඔබතුමාට මතකයි. කිරි වර්ෂය කියලා කිව්ව 2007 වර්ෂයට. කිරි වර්ෂය වෙනුවෙන් BMI CH එකේ සම්මන්ත්‍රණ තිබ්බා. ඒ සම්මන්ත්‍රණය වෙනුවෙන් පෝස්ට් ගහලා තිබ්බ 185ක්. 185ක පෝස්ට් ගහලා කිව්වා කිරි වර්ෂයක් කියලා. අපි හෙව්වා පෝස්ට් ගහනකොට එළ දෙන්නු ගැප් ගන්නවද කියලා. මේකයි කතාව.
ඒ නිසා මේ කාලය අවසන්යි.
ඉලක්ක ඔක්කොම සාර්ථක වී තිබෙනවා. ඒ නිසා මේ කිරි ශේත්‍රය වර්ධනය කිරීම සඳහා දියුණු කරලද සතුන් ලබා දීමට තාමත් අසමත් වී තිබෙනවා. ඊළඟ කර සභාපතිතුමනි විශේෂම ගත්තොත්
ගරු මහත්මයා කාලේ නම් අවසන්යි. අපේ අමනුගමනතුමා
අපි හඳුන්නේ මන්ත්‍රීව විනාඩි දෙකක් ගන්නම අවසන් කරමු. දෙකක් පමණ නම්. ඊට පස්සේ අනිත් එක තමයි මේ මත්ස්‍ය නිෂ්පාදනය. විශේෂම අපි දන්නවා සත්ත්ව පෝෂණයේ විශේෂ කාර්යයක් මේක දිටු කරනවා. ඒ සඳහා ඌරන් කුකුලන් වෙනයට සාන්ද්‍රණ ආහාර යම් ප්‍රමාණයක් ලබා දිය යුතු තිබෙනවා. හැබැයි තමුන්වහන්සේලා කරන දේ මොකද්ද? කුකුල් මස් වලට වෙනදපල මිලක් තීරණය කරනවා. හැබැයි ආහාර වලට මිලක් තීරණය කරන්නේ නැහැ. ඉතින් කම්පැනි කාර්ය ආහාර බිල වැඩි කරනවා. අනිකුත් මේ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන බෙහෙත් ද්‍රව්‍ය වල මිල වැඩි කරනවා. හැබැයි මිල වැඩි කරලා ඒ මිලට කුකුල් මස් නිෂ්පාදනය කරන්න බෑ. වෙළඳපොලේ තමුන්වහන්සේලා කුකුල් මස් වලට මිලක් තීරණය කරනවා නම් අපි කියන්නේ මුදල් ඇමතිවරයා ඒ සඳහා අනිකුත් අවශ්‍ය වෙන සාන්ද්‍රණ ආහාර වලට මිලක් තියෙනවා. ඒක ඕන තරම් ඉහළ යනවා. ඒ නිසා සිද්ධ වෙච්ච දෙදම කුඩා පරිමාණව පවත්වාගෙන ආපු කුකුල් කර්මාන්ත බිඳ වැටුණා. අද වෙලා තියෙන මහා සමාගම් කීපයක බයිබැක් සිස්ටම් ක්‍රමයට අද සිද්ධ වෙලා තිබෙන දේ තමයි කම්පැනි වල වහලුන් බවට සමාගම් වල වහලුන් බවට පත් වෙච්ච කුකුල් කර්මාන්තය තියෙනවා. ඒ වෙනුවට විය යුතු වන්නේ අපි දන්න උඩුබද්දාව කුලිය පිටිය අනිත් පැත්තෙන් හලාවතේ ප්‍රදේශ වල කුකුල් කර්මාන්ත කේන්ද්‍ර කරගත් විශාල ක්ෂේත්‍රයක් වර්ධනය කළ හැකි. ඒ ක්ෂේත්‍රය වර්ධනය කරන්න නම් ස්වාධීන කුකුල් කර්මාන්ත ගොඩනැගීම අපි අරමුණ වෙන්න ඕනකම තිබෙනවා. හැබැයි ස්වාධීන කුකුල් කර්මාන්තකනට අද වෙලා තිබෙන දේ තමයි ප්‍රීමා හෝ බහිරා හෝ නැක්සිස් හෝ සමාගම් කීපයක වැඩ කරන්න බවට කුක්කල් කර්මාන්තේ පත් වෙලා තිබෙනවා. ඒ කිසිසේත්ම ග්‍රාම්‍ය ආර්ථික උඩට ගන්න බෑ. ගමේ කුකුල හැදෙනවා තමයි, ගමේ කිකිලි බිත්තර දානවා තමයි. හැබැයි කුකුලා හිතෙත් නැහැ, බිත්තරා හිතෙත් නැහැ. ඒකයි තියෙන්නේ ප්‍රීමා සමාගමට. ඒ නිසා ස්වයං එයාගේ ආර්ථික ඉදිරියට ගෙන එන්න නම් ස්වයං කුකුල් සත්ව නිෂ්පාදනයට අවශ්‍ය වෙන පාසුකම් සලසා දිය යුතු තිබෙනවා. ඊළඟ විශේෂම මහජන පස් සෞඛ්‍ය සේවාව. අපේ රටේ කරු සභාපතිතුමන අවධානය යොමු කරලා නැහැ මහජන සෞඛ්‍ය පස් සේවාව පිළිබඳ. විශේෂම සතුන් කාලා මේ වන විටත් කරු සභාපතිතුමන දවසකට සතුන් කාලා 1000ක් රෝහල් ගත වෙනවා. විශේෂම සුනකයන් පූසන් වැනි සතුන් අද සපා කෑමේ ප්‍රවණතාව වැඩි වී තිබෙනවා. ඒ නිසා මේ සඳහා මුදල් වෙන් කරලා තිබුණත් අවශ්‍ය වේගයෙන් මේ සුනකයින් ග්‍රහණය පාලනය කිරීම සඳහා විශේෂම ජල බීතික රෝගය මැඩ පැවැත්වීම සඳහා තමුන්නාසික අමාත්‍යාංශ සමග සල්ලි වෙන් කරේ, ව්‍යාපෘති වෙන් කරේ. ඒ නිසා අපි හිතන 2017 වසරේ මහජන පසු සෞඛ්‍ය සේවාව පිළිබඳව තමුන්නාසික අවධානය
යොමු කරයි.
මම අවසන් වශයෙන් කරන්න ගරු සභාපතිතුමනි ප්‍රතිජීවක සහ ඖෂධ පිළිබඳ ප්‍රශ්නේ. මේක බරපතලයි. අද මේ සත්ව නිෂ්පාදනය කරෙහි විවිධ ප්‍රතිජීවක සහ ඖෂධ යොදවනවා. ඒවට කිසි ප්‍රමිතියක් නැහැ. ඒ ප්‍රමිතියක් නැමැති වීම හේතු කොටගෙන ඒ ප්‍රමිතියකින් තොරව ප්‍රතිජීවක ඖෂධ මත තමයි මේ සත්තු හැදෙන්නේ. ඒ සත්තු වලින් තමයි මිනිස්සු ආහාරයට ගන්නෙ. ඒ නිසා තමයි මිනිස්සුන්ගේ සෞඛ්‍ය ශේත්‍රයට පවා මේක බරපතල හානියක් කරලා තියෙනවා. අවසන් වශයෙන් කියනවා ක්ලෝරින් පෙනතෝල් කියන එකත් සෙට්‍රෝ මෙල්සින් කියන ඖෂධයත් අද මිනිසුන්ට ඔරොත්තු දෙන්න තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒකට ප්‍රධාන හේතු තිබෙන දේ තමයි සතුන් සඳහා මේ ඖෂධ කිසිදු ප්‍රමිතියකින් තොරව පාවිච්චි කරන්න උපයෝග කරගෙන තිබෙනවා. ඒ නිසා සතුන්ගේ ප්‍රතිජීවක ඖෂධ කරේ තමුන්වහන්සේ අවධානය යොමු කරන්න ඕන. ඒ නිසාද කුකුල් මස් පරිභෝජන පිළිබඳ විශාල සැකයක් මත වෙන් තිබෙනවා. විශාල මිත්‍යා මත කොට නැගෙමින් තිබෙනවා. විද්‍යාත්මක මතය තහවුරු කළ යුතු තිබෙනවා. ඒ නිසා විද්‍යාත්මක මතය තහවුරු කරන්න නම් මේ කුකුල් සහ සත්ව නිෂ්පාදනය සඳහා දෙන ප්‍රතිජීවක ඖෂධ ඉතාමත් හොඳ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනකම තියෙනවා. විෂ සහිත ප්‍රතිජීවක ඖෂධ, විෂ භයානක අනතුරු සහිත ඖෂධ උපයෝග කර ගැනීම නිසා මස් කර්මාන්ත පමණක් නෙවෙයි මිනිස් ජීවිතවලට පව විශාල හානියක් ඇති කරනවා. ඒ නිසා තමුන්වහන්සේට ග්‍රාම්‍ය ආර්ථික නැංවීමේදීත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීමේදීත් මේ අමාත්‍යාංශ විශාල කාර්යභාරයක් පැවරි තිබෙනවා. ඒ කාර්යභාරය ඉටු කිරීමට තමුන්වහන්සේට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙන බොමි සුදී
ස්තුතියි. ගරු සරත් අමනුගම ඇමතුමා,
ගරු සභාපතිතුමනි, විශේෂ කාර්යභාර අමාත්‍යාංශය වෙනුවෙන් මම වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එම අමාත්‍යාංශයේ එක් ලක්ෂණයක් තමයි ගරු ජනාධිපතිතුමා විසින් හඳුනාගෙන තියෙන සුවිශේෂ අංශ, විශේෂයෙන්ම විවිධ අමාත්‍යාංශවල සම්බන්ධීකරණය කරලා ඒ ඉලක්කවල යෑමට අනුබල දෙන අමාත්‍යාංශයක් හැටියට අපේ අමාත්‍යාංශය හඳුන්ලා දෙන්න පුළුවන්. මම අද කරුණු තුනක් අනුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශය සම්බන්ධ වෙලා තියෙන. පළවෙනි කාරණාව අපේ හිතවත් අරුණ දිසානායක මැතිතුමා කතා කරපු දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නය. දෙවෙනි එක තමයි ආර්ථික කොමිටුවේ සමාජිකයෙක් වශයෙන් ආර්ථිකයට බලපාන යම් යම් කරුණු පිළිබඳ ප්‍රශ්නය. සහ තුන්වෙනි එක තමයි මහනුවර සංවර්ධනය පිළිබඳ ඒ සම්බන්ධීකරණය. පළවෙනි දේ තමයි ගරු ජනාධිපතිතුමා විසින් 2017 වර්ෂය දුප්පත්කම පිටු දැකීමේ වර්ෂය හැටියට නම් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලය ඒ අනුමත කරලා එන අවුරුද්ද තුල විශේෂයෙන්ම රජයේ අවධානය ඒ දුප්පත්කම තුරන් කිරීමේ මාතෘකාව කෙරෙහි යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අද අපේ රටේ දිහා බලපුවහම එක්තරා සුවිශේෂ පරස්පර විරෝධයක් පේන්න තියෙනවා ගරු සභාපතිතුමනි. අපි කියනවා අපේ ආර්ථිකය 7%කින් දියුණුණා, 8%කින් දියුණුණා, 9%කින් දියුණුණා ආදාදි වශයෙන් නොඑක් විදිහේ ප්‍රකාශන කරනවා. ජාත්‍යන්තර වශයෙන්ුත් ඒ ප්‍රකාශන ඒ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. නමුත් අද සත්‍යය මොකද්ද? ඒ විදිහට සංවර්ධන වේගයක් තිබුණා නම් කොහොමද මෙච්චර දුප්පත්කම මේ රටේ ඉතිරි වෙලා තියෙන්නේ? යම් යම් වාර්තාවල කියලා තියෙනවා දුප්පත්කමේ ප්‍රතිශතය, ඒ කියන්නේ දවසකට ඩොලර් දෙකකට අඩු ප්‍රමාණයක් ආදායම් ලබන මට්ටම මත 6%ක් නැත්නම් 6.5%කට තමයි දුප්පත්කමේ රේඛාව යට ඉන්නවයි කියලා කියන්නේ. නමුත් අපට ඒක පිළිගන්න බෑ. මොකද අපි සමෘද්ධි ව්‍යාපාරය ගත්තොත් සමෘද්ධි ප්‍රතිලාභීන්ම ජනගහනයේ 27%ක් ඉන්නවා. එතකොට අපිට මේ පරස්පර විරෝධයට මුණ පාන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් සංවර්ධනය ගැන අපි කතා කරනකොට, සංවර්ධනය ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනකොට, අනිත් පැත්තෙන් අපිට ආවම වශයෙන් 127ක් මගේ හිතේ මේක හරියට හොයලා බැලුවොත් 130ක් විතර ජනතාව සමෘද්ධිලාභීන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය? දැන් සාමාන්‍යයෙන් එක නිර්ණායකයක් තමයි එක පුද්ගලයෙකුට දවසකට කැලරි 2200ක් අවශ්‍ය ප්‍රමාණයට ලබාගත යුතුයි. ලබාගත්තේ නැත්නම් අර දුප්පත් සහ අති දුප්පත් කොටසට වැටෙනවා. දැන් මේ කැලරි 2200 තෝරගන්නේ කොහොමද? අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම සැලසුම් සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලින් සඳහන් කරනවා මේ තරම් කැලරි ප්‍රමාණයකට අවශ්‍ය ආහාර වර්ග අහවල් දේවය. එතකොට රටේම තියෙන සාම්පලයක් අරගෙන 10,000කගෙන් ප්‍රශ්න අහලා මේ ආහාර පාවිච්චි කිරීම මත ඒගොල්ලන්ට අවශ්‍ය කැලරි ලැබෙනවද නැද්ද කියලා ඒ අනුව තමයි ඒගොල්ලෝ එක පැත්තකින් දුප්පත්කම මනින්නේ. නමුත් එහෙම මනිනකොට අඩුපාඩුකම් තියෙනවා. මොකද මිනිසෙකුගේ දුප්පත්කම මනින්නේ ඒ කෑම ප්‍රමාණය පමණක් විතරක් නෙමෙයි. ඒගොල්ලන්ගේ තව තව අවශ්‍යතාවයන් තියෙනවා. එම නිසා ඊට වඩා හොඳ දර්ශකයක් යොදා ගැනීම තමයි අපේ පළවෙනි කාර්යය. මීට වඩා සංවර්ධනය කෙරෙන ගමන් දුප්පත් මිනිසු ගැන අපි අවධානය යොමු කිරීම ඉතාම අවශ්‍යයි. එහෙමනම් දැන් අපට කියන්න පුළුවන් රටේ කොයි කොයි පළාත්වලද, විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව අපිට සකස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා, කොයි කොයි පළාත්වලද වඩාත්ම දුප්පත්කම පෙනෙන්න තියෙන්නේ. දැන් ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා වතුකරේ ගැන. ඇත්ත වශයෙන්ම වතුකරේත් ඒ ප්‍රශ්නය විශාල වශයෙන් තියෙනවා. නමුත් වතුකරේ විතරක් නෙමෙයි, මේ අවම ජීවන මට්ටම පල්ලෙහැන් ඉන්න විශාල සංඛ්‍යාවක් වෙන වෙන පළාත්වලින් ඉන්නවා. අපිට ප්‍රධාන ලකුණක් තමයි විශේෂයෙන්ම ගොවි කර්මාන්තයේ යෙදී සිටින කම්කරුවන්ගේ පවුල් සහ ඔවුන්ගේ දරුවන් තමයි සුවිශේෂ වශයෙන්ම අපේ රැකියා විරහිත දේ දරුවන් තමයි දුප්පත්ම කොටස බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේකට අපි කෙටි කාලීන හා දීර්ඝකාලීන විසඳුම් සොයාගත යුතුයි. දීර්ඝකාලීන විසඳුම නම් ඔවුන්ට තාක්ෂණය සහ නව දැනුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කර දිය යුතුයි. අද අපේ රටේ පාසල් 10,000ක් තිබුණට විද්‍යාව නව දැනුම ලබා දෙන්නේ පාසල් 9,000ක නෙමෙයි 1,000ක විතරයි. 9,000ක් තවම අර සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අනුගත වෙලා බොහෝ දුරට වෙළඳපොළට යන්න බැරි අධ්‍යාපනයක් තමයි ලබා දෙන්නේ. එහෙනම් මේ රජයේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා ඒ ගම්බද අති දුප්පත් ක්ෂේත්‍රවලට තාක්ෂණය ගෙන යාමට. ඔබතුමා විශ්වාස කරන්න ගරු සභාපතිතුමනි, මේ රටේ විද්‍යාව, ගණිතය, විදේශ භාෂා උගන්වන්න ගුරු හිගයක් තියෙනවා 48000ක්. ගම්බද පළාත්වල ඔබතුමා දන්නවා අපේ ගම්බද පාසල් විශේෂයෙන් ගුඩුරට පළාත්වල ඒ පාසල්වල මොනවද උගන්වන්නේ? නව විෂයන් කිසි දෙයක් උගන්වන්නේ නැහැ. පරණ විෂයම්ම විතරයි උගන්වන්නේ. එහෙනම් අත්‍යවශ්‍යයි මේ සංශෝධනය තුල අපේ ගම්බද පාසල් වලටත් ඒ නූතන ලෝකයේ අභියෝග, රැකියා අභියෝග වලට මූණ දෙන්න පුළුවන් ජනකොටසක් හදාගන්න ඕනේ දුප්පත්ම පන්ති අයගේ, දුප්පත්ම ජනතාවගේ. එහෙනම් තමයි ඒ අධ්‍යාපන වෙනස් වීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඊට වැඩිය තව වැඩක් අපිට කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ සභාවේ ගම්බද පළාත් වලින් එන හුඟ දෙනෙක් ඉන්නවා. දැන් බලන්න අද ගමේ ව්‍යුහය, අද කෘෂිකර්මය ගන්න කුමරු පනත අවුරුදු ගානකට ඉස්සෙල්ලා පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් බණ්ඩාරනායක රජය විසින් ඉදිරිපත් කරත් අද ගම්බද කුමරු පනත නියම විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තෙත් කලාපේ. දැන් අපි සියලු දෙනාම කිරියල් ඇමතුමා අපි ඔක්කොම එන්නේ තෙත් කලාපීය ආසනවලින්. පහනුව දිස්සේ ගත්තොත් මිනිපේ වෙනයි. සමහරට හේව හැටෙන් කොටසකුත් වෙනයි. නමුත් අනිත් පළාත්වල කෘෂිකර්මය අද ගම්බද ගොවිතැන ලොකු අර්බුදයකට මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කෘෂිකර්මයේ යෙදෙන මිනිසුන්ට ජීවිකාවක් ගෙනියන්න තරම් ආදායමක් ලබා ගන්න බෑ. කුඹුරු පනතේ නීති රීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්ධකාරයට ලැබිය යුතු ඒ හිමිකම ලබා දෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ අද අපේ හුඟා ගම්බද පළාත්වල හිස් ඉඩම්, මුඩු ඉඩම් කුඹුරු පාළි වෙච්චා තමයි අපට දකින්න තියෙන්නේ. ඒ හින්දා අපි බලන්න ඕනේ නව ක්‍රමයක් තුළ, විශේෂයෙන්ම මීට වඩා සංකීර්ණ කෘෂිකර්මයක් තුළ ඒ පාළු වෙච්ච කුඹුරු ඉඩම් යොදා ගන්න. අපේ නීති රීති යටතේ අද කිසිම කෙනෙකුට, ගමේ කෙනෙකුට මේ මුඩු ඉඩම් ප්‍රයෝජනයට ගන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. මිනිස්සු ඇවිල්ලා කියනවා ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න බෑ, වෙන විදිහේ භෝගයක් දාන්න ඉඩමක් ගන්න බෑ. නීති රීති වැඩි. නමුත් බලන්න අද මන් දන්නවා අපේ ආසනය, ඒ වගේම අපේ යාබද ආසන දිහා බලනකොට අද ගලගෙදර ආසනේ අක්කර 40ක් අපි ඉඟුරු වගා කරා. ඒ වගේම මගේ හිතේ හරිස්පත්තු ආසනෙත් එක තියෙනවා, විශේෂයෙන්ම පූජා පිටිය ප්‍රදේශයේ. ඒ ආයතන විශාල වත්කමක් ලබා ගන්න පුළුවන්. කල් ඒ භෝගය දාන්න ඉස්සලා හිතා එලිෆන්ට් හවුස් ඒ වගේ ආයගෙන් ඒගොල්ලන්ට මුදල් ලැබෙනවා. එහෙනම් හොඳ නාගරික ආයත් එක්ක තර්ක කරන්න පුළුවන් ආදායමක් ඒගොල්ලන්ට ලැබෙනවා. නමුත් අල්ලපු ඉඩම්වල අපි ගත්තොත් කුඹුරු වැඩ කරන අයට එච්චර ආදායමක් ගන්න බෑ. ඔබතුමා හොඳට දන්නවා, අපි හොඳට දන්නවා. අපේ ආසනවල අපේ ඥාතීන්, අපේ යාළුවන්ට ඒ කුඹුරු වැඩ කරලා ආදායමක් ගන්න බෑ ගරු ඇමතුමා තෙත් කලාපේ. එහෙනම් මීට වඩා අලුත් විදිහට නව කෘෂිකර්ම නිෂ්පාදන ගම් අපි හදන්න ඕනේ. බලන්න දැන් මම පෙන්නලා තියෙනවා අපේ ගලගෙදර ඉඟුරු වගාව තුනේ. අල්ලපු ආසනවල තියෙනවා දැන් කහ වගාව, තල වගාව. මේ ආදි වශයෙන් විවිධාකරණය තුළ අපි මීට වැඩිය ආදායමක් ගම්බද ජනතාවට, ගොවි ජනතාවට ලබා දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ දරුවන් තමයි අද විශාලම රැකියා ආරක්ෂා හිගෙන් පීඩිත වෙලා ඉන්නේ. ඒ වගේම බොහෝ දුරට අර දරිද්‍රතාවයේ රේඛාවෙන් පල්ලෙහාට ඉන්නේ අන්න ඒ ජන කොටස්. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා මේ කොමිටිය තුලින් මේක ගැඹුරට අධ්‍යයනය, දැනටමත් මම ඒ විෂය කරපු විශ්වවිද්‍යාල ආයතනයක සාකච්ඡා කරලා තියෙනවා. යෝජනා මාලාවක් ගේන්න ඕනේ ගම්බද මට්ටමේ කෘෂිකර්මයේ විශේෂයෙන්ම තෙත් කලාපේ කෘෂිකර්මය විවිධාංගකරණයට යොමු කරන්න ඕනේ ගරු ඇමතුමා මගේ හිතේ මේ වියලි කලාපේ කෘෂිකර්මයේ වෙලයි නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් බුසලට අක්කර 80 90 ජපානයේ වගේ රටවල 150 200 වුණත් ඒගොල්ලෝ ගන්න ඔබතුමා හොඳට දන්නවා නමුත් තෙත් කලාපේට මීට වඩා වෙනස් විසඳුම් අපිට සොයන්න වෙනවා මේ ප්‍රශ්නය තුල ඒ හින්දා ඒ වගේම තව එකක් අපි හැම වෙලාවෙම අමතක කරන දෙයක් තමයි ගරු සභාපතිතුමනි මේව වෙළඳන් කරන්නේ කොහොමද අපේ ප්‍රශ්නේ එකක් නිෂ්පාදන ප්‍රශ්නය අනිත් එක මාකටිං මේවා වෙළඳන් කරන්නේ කොහොමද අපේ නිෂ්පාදනයේ වන එළවලු ගැන ප්‍රශ්නයක් හැමදාම ඇති වෙනවා ඒ වගේම බොහෝ දුරට වී වගාවත් අපේ වෙනත් භෝග වගාවත් වෙළඳන් කිරීම ගැන අපි අවබෝධයක් අපි අලුත් පැත්තට යන්න ඕනේ ඒක අත්‍යවශ්‍යයි දෙවෙනි කාරණාව මම කියන්න කැමති විශේෂයෙන්ම මේ මහනුවර සංවර්ධනය පිළිබඳව අද අපි සභාව වැඩිම ඉන්නේ මහනුවර මන්ත්‍රීවරු උගදෙනෙක් ඉන්නවා රජය විශේෂයෙන් අපේ කිරියල් ඇමතුමාගේ නායකත්වයෙන් අලුත් වැඩසටහන් කීපයක්ම යොදලා තියෙනවා මහනුවර සංවර්ධනය කරන්න. එතුමා කතා කරයි කොළඹ නුවර මාර්ගය ඒ විෂයන් ගැන ඒ නිසා මම කතා කරන්නේ නැහැ ඒක ගැන. නමුත් එකක් තමයි බෝගම්බර සංවර්ධන. අක්කර මගේ තේ 11ක් 12ක් තියෙනවා ඒ භූමිය තුල මහනුවර නගරයේ තියෙන ලොකුම ඉඩ කොටස තමයි ওই බෝගම්බර හිර ගෙදරට යට වෙලා තියෙන්නේ. ඒක විදිහකින් ඒක දෛවයේ සරදමක් මහනුවර තියෙන ලොකුම ඉඩම හිර ගෙදරක් වීම දෛවයේ සරදමක් කියලා අපිට හිතන්න පුළුවන් ඒක අධිරාජ්‍ය කාලේ ඉඳන් ආපු දෙයක්. වටිනාම ඉඩම. දැන් හැබැයි ඒගොල්ලෝ ගිහිල්ලා දැන් ඊයේ අපිට කතා අහන්න ලැබුණා මේ වැලිකඩ තියෙන ප්‍රශ්න නොඑක් දේවල් නමුත් නුවර එච්චර නැහැ දැන් මේගොල්ලෝ ඔක්කොම ගිහිල්ලා තියෙනවා ඒ හිර ගෙදරින් පිට දැන් ඒක අපිට සංවර්ධනය කරන්න පුළුවන් මගේ හිතේ ඊයේ ගිවිසුමක් අත්සන් කරා ගරු අගමැතිතුමාගේ කාර්යාලයත් එක්ක මේක සම්පූර්ණයෙන්ම සැලසුමක් ඇති කරලා එන අවුරුද්ද වෙනකොට වැඩිමොන 20:18 වෙනකොට ඒ එක කොටසක් මහජනයාට විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයන්ට වෙළඳ ව්‍යාපාරිකයින්ට ජනතාවට යොදා ගන්න පුළුවන් ඒ සංවර්ධනයට යන්න ලෑස්ති රජයට දැන් මගේ හිතේ ඇමරිකන් ඩොලර් බිලියන මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 10ක් අවශ්‍යයි ඒ ප්‍රතිසංවිධානය සඳහා ඒ සඳහා මං හිතේ අපිට ලේසියෙන් ජපානය වාගේ රටකින් ඒ මුදල් ලබා ගන්න පුළුවන් වෙයි ඔබතුමාට මතක් කරන්න කැමති ඒ වැඩ ඉතාම ශීඝ්‍රයෙන් ඉස්සරහට යනවා ඒ වගේම විශාල මහනුවර ජල ව්‍යාපෘති හුඟක් දුරට දැන් කටයුතු සිද්ධ වෙලා තියෙනවා මහනුවර නගර සීමාව තුළ ඔබතුමා දන්නවා දැන් හැම තැනම වාගේ වතුර ලබා දීලා තියෙනවා ඒ වගේම උඩුනුවර ආසනයේට වාගේ ඉතින් දැන් වතුර ප්‍රශ්නයක් නැහැ ඒ වගේම සෙන්කඩගල ආසනය මහනුවර ආසනය දැන් ඒක හාරිස්පත්තුව ගල්ගෙදරටත් ඒවා එනවා ඒ වගේම හාරගමට විශේෂ වෙනම ජල ව්‍යාපෘතියක් එනවා නේද කිරියල්ල ඇමතුමා ඒ හින්දා මේ පළාතේ හුඟක් දුරට කටයුතු කරගෙන යනවා ඒ වගේම එතුමා විස්තර කරයි විශේෂයෙන්ම කටුගස්තොට හරහා පොල්ගොල්ල ඒ මහ ඒ නව මාර්ගය ඒ වගේම අද නුවරට ගියොත් ඕන කෙනෙකුට පේනවා කටුගස්තොට සහ නගරයට යන පාර ගුහාගොඩ පාර ඒවා ඔක්කොම දැන් පළල් වේගන යනවා සමහරට යම් යම් ප්‍රශ්නක් තියෙනවා මගේ හිතේ ඉඳන් සමහර අයගේ ඒ ඉඳන් සමහර හිමිකාරයෝ ඔච්චර කැමති නැහැ ඉඳන් දෙන්න ඒ කෙසේ නම්
ගරු ඇමතුමා තව විනාඩි දෙකක් තිබෙනවා
ඒ පළල් කිරීමේ කටයුතු කරනවා ඒ ජලය පාරවල් ඒ වගේම බෝගම්බර සංවර්ධනය තවත් එකක් තමයි අලුත් ජල ව්‍යාපෘතියක් තුලින් මහනුවර ඒ ජල ගුහාගොඩ තියෙන ජලාශයෙන් ජලය හරිස්පත්තුවට ගිහිල්ලා පාතදුම්බරටත් ගිහිල්ලා ඒ වගේම ගල්ගෙදර හරහා අත්ත වශයෙන් මාවතගමට යන තරම් දැන් සැලසුම් හදලා තියෙනවා මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා කිරියල්ල ඇමතුමත් පිළිගනි මේවාට මුදල් ලබා ගැනීම මීට වඩා ඉක්මන් කිරීම අවශ්‍යයි මොකද දැන් අපේ නුවර හුඟක් දේවල් භාගයක් කරපු ඒවා තියෙන. දැන් අපි ගත්තොත් ජල ව්‍යාපෘතිය අත්ත වශයෙන් මහවැලි ගඟෙන් දැන් හරස් කරලා වේල්ල බැඳලා. වතුර අරගෙන ලොකු ජලාශයක් හදලා තියෙනවා. දැන් ඒකේ මහනුවරට දුන්නා, සෙන්කඩගලට දුන්නා, හරිස්පත්තුට දුන්නා. එතනින් ගලගෙදරටයි ඉතුරු පළාත් වලට නැත්තම් පාත දුම්බරට යවන්න එච්චර අමාරු නෑ. මොකද මූලික මුදල් යට කරලා තියෙනවා. විදුලිය වලටත් එහෙමයි. එහෙනම් මේවා තව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මං හිතනවා අපිට රජයට කියන්න වෙනවා මේ ආරම්භ කරපු ව්‍යාපෘති පුළුවන් ඉක්මනට අවසන් කරන්න කියලා. ඒ වගේම මං හිතනවා අපි සියලු දෙනාම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. කිරියල් ඇමතුමා විශේෂයෙන් ස්තුති කරයි. මොකද මේ පාර හදනකොට අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නේද ඇමතුමා බොහොම පරිත්‍යාගයෙන්, මං දන්නවා ගලගෙදර ඔබතුමා හොඳට දන්නවා, ඒ අය බොහොම උනන්දුවෙන් ඒ ඉඩම් ලබා දුන්නා ඒ පාරවල් හදන්න. කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. ඒවා මනින්ද ආපු අයට හොඳට සැලකුවා. නමුත් බලන්නකෝ අපි අනිත් පැතිවල හුඟක් ප්‍රශ්න. අපි දකුණු අධිවේග මාර්ගය ගත්තොත් මේ මහනුවර අධිවේග මාර්ගයේ පළවෙනි කොටස දෙවෙනි කොටස දිහා බලපුවාම ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ඉල්ලන්න කැමති සියලු දෙනාටම අපේ මහනුවර ජනතාව අනුගමනය කරලා ඒගොල්ලෝ ආදර්ශයට අරගෙන විශේෂයෙන් මේ හැම දෙනාටම පොදු අවශ්‍යතාවයක් වන මේ මහා මාර්ගය විශේෂයෙන් නුවර කොළඹ මාර්ගය සම්පූර්ණ කරපුවාම අපේ ඇස්තිමේන්තු අනුව මම විශේෂයෙන්ම මේ ආර්ථික කළමනා කරන කමිටුවේ වෙනුවෙන් කියන්න පුළුවන් අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් අංක දෙකක් ඉහළට නංවන්න පුළුවන් ඒ පාර හදපු අවස්ථාවේ. ඒ හින්දා ඒ සඳහා සියලු දෙනාටම අපි ස්තුතියත් විශේෂයෙන් මගේ ලේකම්තුමාට සහ අපේ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය උද කරමින් මගේ වචන ස්වල්පය අවසන්
ස්තුතියි. කාරක සභාව එකයි දක්වා අත්විටනවා.